අද නවම්පුර 15ක පොහෝ දවසේ ධර්මදේශනා දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලබන්නේ ඥානදිත්තා පාලි මෙහෙණින් වහන්සේ විසින්. ඒ වගේම දානමය කටයුතුවල දායකත්වයේ දක්වමින් කටයුතු කරන්නේ දීපානි නානක්කාරයම මහත්මිය ඇතුළු ඒට සහසම්බන්ධ වෙන ඒ පින්නතුන් ඒ සියලු දෙනාගේ සහයෝගයෙන් අරමුණු බවට පත්වන්නේ අපහට ධර්ම දේශනා සිද්ධ කරන මඟ පෙන්වන කල්යාණ මිත්‍ර ආනන්ද හාමුදුරන්ට නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම දම්සභා මණ්ඩපයේ සිටින සියලුම සද්ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටම රටවාසී ලෝකවාසී හැම දෙනාටම ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයත් සද්ධර්ම අවබෝධයත් වහවහා සැලසීමට මේ ධර්ම දේශනා ව හේතු වාසනා වේවා කියන උතුම් මහඟු පලාපොරොත්තු ඇතුව ඒ වගේම සතර වර්ගයේම එම පින්වත් මෑණියන් වහන්සේගේ නමින් මිය පරලෝ යන්නට යෙදුණු මෞදෙමව්පියෝ බන්දු මිත්‍ර හිතයිසී ඥාති යම් තාක් වේද ඒ හැම දිනාගේම භවගමන සුවපත් වේවා නිර්වාණ අවබෝධයට උපනිශ්‍රේ උපකාරක වේවා පිම්පඳුරක් වේවා කියලා ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම මෑතකදී අප අතරින් සමුගත්ත එතුමියගේ නිවසේ සිටපු ෂැඩෝ නම් ඒ සුරතලාටත් පුණ්‍යානුමෝදනා කරන්න තිරිසං ආත්ම භාවවලින් නිදිලා ඒ සත්වයාටත් සුගතියක් යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා තියෙනවා. එසේම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දවසේ දානමය පුණ්‍ය කටයුතු වලට දායකත්වයේ දක්වන දීපාලි නානාකාර පින්වත් මහත්මියටත් ඒ හැම දිනාටමත් ආයුරාරෝග්‍ය සැප වර්ධනයත් ප්‍රාර්ථනා කරමින් අද දවසේහි ඒ දායකත්වයේ දක්වන පින්වත් ඥානදිත්තා පාලි පින්වත් මෙලින් වහන්සේටත් දීපානේ නානාකාර පින්වත් මහත්මිය ඇතුළු ඒ පිරිසටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ආයුරාරෝග්‍ය සැප වර්ධනය පිණිසත් ඒ වගේම ධර්මයේ ආලෝකයේ පිණිසත් මේ දහම් කුසලයේ හේතු වාසනා වේවා කියලා සාදු. හොඳයි සාදු. 2024 වසර දෙවෙනි මාසේ 23 වෙනිදා යෙදී තිබෙන නවම්පුර 15ක පොහෝ දවසේ පෙහෙවි වාසය කිරීම, පෙහෙවත් සමාදන් වීම කියන බුදුරජාණන් වහන්සේගේ සමයේ තිබුණු ඒ ක්‍රමවේදයට අනුව ධර්මයේ දියුණු කරගනිමින් දාන සීල භාවනාවන් වල යෙදෙමින් කටයුතු කිරීමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා කුමක් සඳහාද මේ පෙහෙවි වාසය කරන්නේ? නිවන් අවබෝධය සඳහා, වෙන දෙයක් නෙමේ. වෙන දේවල් ආයේ එළියේදී අපි හිතමු මේ ටික මේ කාලය විතරක් මම වෙන් කරගන්නවා. කුමක් සඳහා පෙවෙන්නද? නිර්වාණ අවබෝධය පිණිස පෙවෙන්න. වෙන වෙන සිතුවිලි මට පස්සේ ගන්න පුළුවන් කියලා හිතන්න. දැම්මම හිතන්නේ මේ කාලේ පුරාටම ධර්මය ගැන විතරමයි කියලා හිතන්න. පින්තුනි ශාසන ඉතිහාසයේ වශයෙන් සිහිපත් කරනකොට ප්‍රථම මහා ඒ සංඝ පිරිස නිර්මාණය කරලා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දිහත් කරලා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස කටයුතු කරපු දිනේ හැටියට සඳහන් කරනවා. ඒ වගේම සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසෞතන්පුරු ලබා දීම සිදුණු දිනයක් හැටියටත් සිහිපත් කරනවා. ඒ වගේම භික්ෂූන් වහන්සේලාට උවාද ප්‍රාතිමෝක්ෂ දේශනා කරපු දිනයක් හැටියටත් ශාසන ඉතිහාසයේ සඳහන් කරමින් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයට ඒ ආයු සංස්කාර අත්හල දිනය හැටියටත් නවන්පුර 15ක පොහෝ දවසේ සිහිපත් වෙනවා. උන්වහන්සේ අදිෂ්ඨාන කළා ආයු සංස්කාර අතහරින්න ඕනේ. දැන් මගේ බුද්ධ මෙහෙවර සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගෙන් සිදුවෙන්න තියෙන මෙහෙවර මෙතකින් අවසන් කියලා කල්පනා කරලා එක අතකින් ඒක ධර්මයේදී සඳහන් කරන්නේ මංගල්‍යයක් හැටියට නිර්වාණ අවබෝධය එන් සැනසීම බෞද්ධයන් හැටියට සලකන කොට පින්නතුනි මේ මහ පොළොව කම්පිත වෙන මහ පොළොව පවා සලිත වුණු සිද්ධියක් හැටියට සඳහන් වෙනවා පින්නතුනි කොයි කාගේ වුණත් මේ මහා කරුණික ආනන් වහන්සේලා ආයි තව බුද්ධාන්තරයකින් දකින්න බැරි නිසා ඉතින් එවැනි කාරණා සිදු වුණු දිනයක් හැටියට සිහිපත් කරගෙන අද දවසේ අපි ධර්ම සාකච්ඡාවේ ධර්ම ශ්‍රවණේ ධර්ම මානසිකාරේ යෙදෙමු කියලා අපි කල්පනා කරගමු සාදු 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 පින්තුල්ලාගේ දුරකථන තියෙනවා නම් ඒවා නිහඬ කරන්න නැත්නම් ඔබෙන් තව කෙනෙකුට බාධාවක් වුණොත් ඒක අරමුණක යද්දි පින්තුණි පොඩි දෙයක් වුණත් සමහරලාට ඒක මහර බලවේගයක් බවට පත් වෙනවා පින්තුණි ඒ නිසාවෙන් අපෙන් තව කෙනෙකුට කරදරයක් නොවෙන්න කියලා තමන්ගේ දුරකථනය නිහඬ කරන්න නැත්නම් සයිලන්ස් කරන්න තමන්ට තේරෙන්නේ නැත්නම් අර එළියට ගිහිල්ලා පොල් කට්ටකින් වහලා ඉන්න තේරුණා නේද ඔක වහගන්න තේරෙන්නේ නැත්නම් එතකොට හරි ඒක ගැටලුවක් නෑනේ හොඳයි පින්දුතුනි ස්වාමීන් වහන්සේට දේශනයක් නැහැ මට දේශනා කරන්න දෙයක් නැහැ ඔබට මට දෘෂ්ටියක් නැත්තම් මට සංකල්ප නැත්තම් මම මොනවද ඔබට දේශනා කරන්නේ ඒක තේරුණාද ඒකේ තියෙන ගම්භීරත්වය තේරුණාද එහෙම නැත්තම් ඉතින් එහෙනම් ඉතින් වැඩක් නැහැ අපි නැගිටලා යනවා කියලා හිතනද? මට දෘෂ්ටියක් නැත්තම් මට සංකල්පයක් නැත්තම් මට දේශනා කරන්න දෙයක් නෑ. ඒ නිසා මෙතන දේශනාවක් නෑ. ඒක හොඳට තේරුම් කරගන්න හොඳට ඒක වටහා ගන්න ඕන. එහෙනම් සාහිණහන්තේ මේ දේශනයක් කරනවා නෙමෙයි. මොකද්ද කරන්නේ? ඔබේ දෘෂ්ටියේ ප්‍රශ්න විසඳලා දෙනවා, ඔබේ සංකල්පයේ ප්‍රශ්න විසඳලා දෙනවා. එච්චරයි. ඒ කතාව ඇතුළේ තියෙන ගැඹුරු අදහස තමගේ නුවණට තමගේ මනසට දැනෙනවද ඒක? සායන්හන්සේට දේශනයක් නෑ කරන්න. මෙහෙම දේශනයක් කාට හරි තියෙනවා නම් ඒ තියෙන්නේ එයාගේ දෘෂ්ටිය ගැන කියන්න. තේරුණාද? තමන්ට සංකල්පයක් තියෙනවා ඒක දිසා බාන්නයි එයාට අවශ්‍ය. මට දෘෂ්ටියක් නැත්තම් මට සංකල්පෙකුත් නැත්තම් මා කුමක් දිසා බාන්නද? දිසා බානවා කියනෝ කෑම කන එකටත් නේද? නමුත් දෙසනවා කුමක් දෙසන්නද? දේශනයක් නැහැ. එහෙමනම් මේ වැඩසටහන ඔබේ වැඩසටහන. පැහැදිලිනේ? ඒක ඔබේ වැඩසටහන. මේ වැඩසටහන ඔබේ. ඔබේ දෘෂ්ටියේ ප්‍රශ්නයක් තියෙනවා නම් විසඳ ගන්න අවස්ථාව. ඔබේ සංකල්පිත ප්‍රශ්නයක් තියෙනවා නම් විසඳ ගන්න තියෙන අවස්ථාව. එතකොට කවදක හරි ඔබටත් ගනුදෙනුව අවසන් කරන දවසක් එනවා. අන එදාට තමයි නිවන් දැක්ක කියලා කියන්නේ. මේ ලෝකෙ හැමෝම කරන්නේ මොකද්ද? ගනුදෙනුව. ගනුදෙනුව අවසන් කරන දවසක් එනවා. ගන්නෙත් නැහැ, දෙන්නෙත් නැහැ. ඇයි? ගන්නෙත් නැහැ, වැඩක් නැහැ, අනිත්‍යයි. දෙන්නෙත් නැහැ, වැඩක් නැහැ, අනිත්‍යයි. දැන් මේ නිත්‍ය සංඥාවේ රැඳිච්ච නිසා නේද ගන්නේ? නිත්‍ය සංඥාවේ රැඳිච්ච නිසා තමයි දෙන්නේ. දන් දෙන්නෙත් නැහැ, දන් ගන්නෙත් නැහැ. ඒ ගැඹුරු කාරණයක්. බුදුවරු රහතුන් දන් දෙන්නෙත් නැහැ, දන් ගන්නෙත් නැහැ. ඒ වුණාට කුසගින්නෙන් ඉන්න වික්ෂුවකට තමන් වළඳන බත් පතේ පවා දෙනවා. ඒ කතාව නෙමෙයි මේ කියන්නේ. සංඥා උපාදාන නැති බව, විඥාන උපාදාන නැති බවයි එතන අදහස් වෙන්නේ. දැන් මේ අපි විසඳගන්නේ විඥානේ ප්‍රශ්නයක්, සංඥාවේ ප්‍රශ්නයක්. මනුස්සත්ව පටිලාභෝ දුර්ලභෝ. මනුස්සයෙක් වෙලා ඉපදීම ගොඩාක් දුර්ලභයි. අපේ වගේ මහා පෘථුවියක්, මේ පෘථුවිය දැන් හොඳට මිනිස්සු ටික එකතු වෙලා විනාශ කරනවා දියුණුවයි කියලා, මේ පෘථුවිය නිර්මාණය කිරීම හරියට එක මනුස්සයෙකුට නොතරයි ටිකට් පතක් එක දිගට ලක්ෂ වාරයක් ඇදෙනවටත් වඩා දුර්ලභයිලු. එක දිගට එක පුජ්‍යලයකට ලක්ෂ වාරයක් එකම නොතරයි ටිකට් පත ඇදෙනවා. වෙන්න පුළුවන් දෙයක්ද ලේසියෙන්? වෙන්න බැරි දෙයක්. එච්චර දුර්ලභ පෘථුවියක බුදුරජාණන් වහන්සේ දේශනා කරන manussත්ත්ව පටිලාභෝ දුර්ලභෝ, දුර්ලභා සද්ධා සම්පත්‍ති බුද්ධෝත්පාදෝච දුර්ලභෝ ලෝකස්මින්, බුදු කෙනෙක්ගේ උපත දුර්ලභයි. ඔබයි මෙතනින් එහා ස්වර්ගයක්වත් බ්‍රහ්මයක්ත්වයක්වත් බුද්ධ කාලයක්වත් මොකක්වත් පතන්න ඕනේ නැහැ පින්නතුනේ. ඔය දුර්ලභම වාසනාවන්තම පින්වන්තම කාලේ ඔබ ඉපදිලා ඉන්නේ. ආයි මෙතන ඉඳගෙන තව මොනවා හරි දෙයක් පතනවා නම් ඒ තියෙන මෝඩකමම මිසක් වෙන දෙයක් නම් නෙමෙයි. මේ ඔබ ලබලා තියෙන ලෝකේ උත්තරීතරම කාලයේ සමය. බුදුරජාණන් වහන්සේ නමගේ ධර්මයේ තියෙන කාලයම මේ බුද්ධෝත්පාද කාලය වින්නතුනේ. එහෙම නැතුව අවුරුදු 45ක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ජීවමාන කරගත්ත උන්වහන්සේගේ ආර්ය ශ්‍රාවක ධර්මයේ තියෙන තාක්කල් ඒ කාලයම බුද්ධෝත්පාද කාලය. ඉතින් මේ වටිනා කාලය අපි යොමු කරගන්න ඕන මේ උතුම් සත්‍ය අවබෝධ කර ගැනීම උදෙසාම. පැහැදිලිනේ? අවබෝධය නැත්තං ඉක්මනින්ම විමසලා 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 මේක කොහෙද තියෙන්නේ, මේක මට තේරෙන්නේ නැහැ, මේක මට වැටහෙන්නේ නැහැ, අහන්න අහලා අහලා හොයාගන්න ඕන. අපි අලුත් ගෙදරකට හරි අලුත් තැනකට හරි ගියාම අපි දන්නේ කිසිම දෙයක්. අපි හැම දෙයක්ම අහනවා. අහලා තමයි දැනගන්නේ. ඒක තමයි ස්වභාවය. නැත්තම් දෙයක් හොයාගන්න සෑහෙන්න වෙලා යනවා. එහෙනම් අපි කවුරුත් එකතු වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සොයාගමු. මේ ධර්මයට පිවිසෙනවා කියලා කියන්න පින්නතුනි තමන් නිින්දෙන් අවදි වීම හා සමානයි. දැන් අපි රාත්‍රියේ නිදාගත්තා, නිදාගෙන ඉඳලා නිින්දෙන් අවදි වුණා. නොදන්න තැනක ඉඳලා දන්න තැනට ආවා. ඒ එක නිින්දකින් අවදි වීමක්. තව නිින්දක් තියෙනවා. ඔය ඉන්නේ නිින්දක කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඔය ඔය මේ දැන් ඉන්නේ ඔබ නින්දක කියලා කිව්වොත් විශ්වාස කරනවද? නෑනේ. ඔබ ඇත්ත හිතාගෙන ඉන්නේ නෑ අපි අවදියෙන් ඉන්නේ මේ. එමය හිතෙන්නේ. ඔය ඉන්නෙත් නින්දක. එතකොට අපිට මේ පේන්නේ එක එක ඒව දැනෙන්නේ හීන දකින්නේ. ඔන්න ඔය නින්දෙනුත් අවදි වුණාම තමයි සත්‍ය අවබෝධය වෙන්නේ. අපි කොහොමද මේ සත්‍ය අවබෝධ කරගන්න පෙනුතුනේ? අපි දකින්න ඕන පෙනුතුනේ මේ රූපය කියන්නේ මායාවක්. මායාවක් කියන එකේ අදහස් වෙන්නේ නැති දෙයක් ඇතිසේ පෙන්වන දෙයට කියනෝ මායාව කියලා. පැහැදිලිනේ? එහෙම නැති වෙන දෙයකට නෙමෙයි. ඒකට මායාවට උදාහරණය තමයි මිරිඟුව. නැති දෙයක් ඇතිසේ පෙන්නනෝ මහා ජල දහරාවක් වගේ පේනෝ ජල දහරාවක් නෑ. අන්න ඒකයි මායාව කියන එකේ තේරුම. පැහැදිලිද? දැන් ආයි මායාව කියනකොට ටග්ගාල මේක තේරෙන්න ඕන, වැටහෙන්න ඕන. එතකොට රූපය කියන්නේ මායාවක්. වේදනාව කියන්නේත් මායාවක්. සංඥාව කියන්නේ මායාවක්. සංකාර කියන්නේ මායාවක්. විඥානය කියන්නේ වෙනතුරි මායාවක්. එවනම් මේ ලෝකයේ සත්වයෝ නැති දෙයක් වෙනුවෙන් ජීවත් වෙන සත්වයෝ, නැති දෙයක් වෙනුවෙන් යුද වදින සත්වයෝ, නැති දෙයක් වෙනුවෙන් ජයග්‍රාහී ලෝකය, ධනාත්මක චින්තනය, සංවර්ධනය, නැති දෙයක් වෙනුවෙන් ලෝකේ වෙහෙස වෙන මිනිස්සු,
මිනිස්සු ආධ්‍යාත්මිකවයි සංවර්ධනය කරගත යුත්තේ ආධ්‍යාත්මිකවයි. මනුෂ්‍යෙක් දිහා භෞතික සංවර්ධනයේ දිහා බලලා ගරු කරන කාලය අවසන් කරලා ආධ්‍යාත්මයේ සංවර්ධනයේ දිහා ගරු කරන කාලයක් උදා වේවා. ගුණධර්ම වලට ගරු කරන කාලයක් උදා වේවා. යහපතට, කරුණාවට, දයාවට, මෛත්‍රියට ගරු කරන කාලයක් උදා වේවා. ඒ තමයි මානව සංවර්ධනය ඇති වෙච්ච සමයක් හැටියට, ගුණධර්ම සංවර්ධනය වෙච්ච සමයක් හැටියට අපට සලකන්න පුළුවන්. දැන් ඔබ පේවි වාසය කරන්නේ ධර්මය වෙනුවෙන්, නිර්වාණ අවබෝධය වෙනුවෙන්. එක පැත්තක තියෙනව පින්නතුනේ නිර්වාණය කියන ධර්මතාවය. ඒක මණිකක් වගේ. එහෙම නැත්නම් ධර්ම රත්නය නේද? ධර්ම රත්නය, බුද්ධ රත්නය, සංඝ රත්නය කියලා කියනවා. පැහැදිලිනේ? එතකොට එක පැත්තක තියෙනවා නිර්වාණය, බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය. සංඝ බවට පත් වෙන්නේ තමන්, වෙන කෙනෙක් නෙමෙයි. අනිත් පැත්තේ තියෙනවා තරාලියේ ගේ දොර, ඉඩම කඩම, හරක බාන, යාන වාහන, ඥාති මිත්‍රය, මිල මුදල්, රන් රිදී, මුතු මැණික් කියන ඒවා තියෙනවා එක පැත්තක. දැන් ඔබට මාවත් දෙකක් හසු වෙලා තියෙන්නේ. ධර්ම රත්නය, බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය තියෙන මාවත කියලා මේක තියෙනවා. සංඝ රත්නේ මාවත, ධර්ම රත්නේ මාවත, බුද්ධ රත්නේ මාවත. මේ පැත්තේ තියෙනවා මිල මුදල්, යාන වාහන, හරක බාන, ඉඩකඩම්, ගේ දොර, වතු පිටි කියන පාරවල් දෙකක්. ඔබේ සිත මේ වෙනකොට නැගිච්ච සංවර්ධනයේ අනුව මේ පාරවල් දෙකෙන් අනුගමනය කරනු ලබන්නේ හොඳට පරීක්ෂා කරලා බලන්න මොන පාරද කියලා. එහෙනම් ටී හන්දියක් ලැබෙනවා වමට දකුණට පාරවල් දෙකක්. ඇහෙදලිනේ? එක පැත්තක තියෙනවා මහත්මයා ඉන්නවා, නෝනා ඉන්නවා, දරුවෝ ඉන්නවා, ගේ දොර, ඉඩකඩම්, වතු පිටි, හරක බාන, යාන වාහන තියෙනවා. ඒ පැත්තේ ඔක්කොම තියෙනවා. ඒ තියෙන දේවල් ඔක්කොම තියෙනවා ඒ පැත්තේ. මිල මුදල් එක පැත්තක තියෙන වෙන මොකවත් නැහැ. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය විතරයි ඉන්නේ. ඇත්තටම ඔබ හැරෙන්නේ කොයි පැත්තටද? ඇත්තටම ඔබේ හිත ගෙනියන්නේ මොන පාරද ගෙනියන්නේ? ඇත්තටම හිත හදා ගන්න පුළුවන් අර පාර මග ඇරලා මේ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය විතරක් තියෙන පාරේ තමන්ගේ හිත ගෙනියන්න, තමන්ගේ හිත හදා ගන්න පුළුවන්ද? ආන්නේ මාවතේ ගෙනියන්න හිත හදාගත්ත දක්ෂයොන්ට තමයි සසර දුකින් නිදහස් වෙන්න පුළුවන්. මේ ලෝකේ බහුතරයක් තෝරගන්නේ අර ගේ දොර, ඉඩකඩම්, යාන වාහන, අරක බාන, නොයෙකුත් දේවල් තියෙන මාවත. දැන් මේ පින්නතුන් මෙතන සහභාගී වෙලා ඉන්නවා. ඒක නිසා මම හිතනවා බොහෝ දෙනෙක් හිත හදාගෙන තියෙන්නේ ටිකක් වෙලා අර ටී හන්දියට වෙලා කල්පනා කර කර ඉඳි, මෙහෙ යනවද, මෙහෙ යනවද, මෙහෙ යනවද, මෙහෙ යනවද. ඒ නිසා ධර්මයේ අගය ඔබ දන්නවද? ධර්මයේ මෙලෝ වශයෙන් අවබෝධ කරගත්තොත් මෙලෝ වශයෙන් ගැටලු ප්‍රශ්න අවමයින් ජීවත් වීමට හැකියාව ලැබීම. ඇතිවෙන ගැටලු ක්ෂණිකවම විසඳලා දුර වෙලා ගිහිල්ලා චිත්ත සහනය ලැබීම. මෙලව සුවසේ වාසය කිරීමට මඟ පෑදීම. ඊළඟට පින්නතුනි පරලොව සතරාපාගාමී නොවීම. කැමතිනම් මේ අත්භවයේදීම ශරීරයන් එතන බහා තබල පහනක් නිවි ගියාක් මෙන් පහන සංඥාවෙන් සසර කවදාවත් කොතනකවත් අල්ලන්නේ නැති විදියට නිවි සැනසීමට හැකියාව ලැබීම. මේ මාවත් දෙකේ පින්නතුනි බොහෝ දිනෙකට හරපද්ධතියක් වශයෙන් මේ මිල මුදල් යාන වාහන ගෙවල් දොරවල් ඉඩම කඩම වස්තු සම්පත් හසු වුණාට ඒ සියල්ල මිරිඟු ධර්මයක් පින්නතුනි. ඒකේ පස්සේ දුවල 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 ගිහිල්ලා ඒක නොලබ තමයි අර සත්තු මැරෙන්නේ. ඒකයි මිරිඟු ධර්මයක් මායා ධර්මයක් කියලා කියන්නේ. දැන් මේ ලෝකේ බලන්න පින්නතුනි ධනෙ පස්සේ දුවන අය කෙලවරක් තියනවද? නෑ. නිලතල පස්සේ නෑ. ධන දාන්නේ පස්සේ දුවල නෑ. දැන් මේ රටේ බලය නිලෙ අරගෙන ඉඳලා වයසට ගිහිපු මිනිස්සුයෝ ඉන්නවා. ඒගොල්ලෝ සතුටෙන්ද කියලා අහන්න? ප්‍රමෝදයෙන්ද කියලා අහන්න? අභිමානයෙන්ද කියලා අහන්න? නෑ. සංවේග, සන්තාප, මානසික ගැටලු, පීඩන ඒවාට ගමන් කිරීම සඳහා තිබුණු තාඩන, පීඩන, බලය, අරවා මේවා, ඝාතන, මරකම් මේ ඔක්කොම නිසා පෙනුතුනේ පුදුම වේදනාවකට ලක් වෙනවා. එහෙනම් කවුරුත් අඩු වැඩියෙන් අර පැත්ත තෝරගත්ත අයට තියෙන පීඩා ගොඩක් ලබලා ප්‍රතිඵලයක් නැතුව මියදෙනවා. මියදීලා සතර අපාගාමී වෙනවා. ලැබිච්ච මනුස්සාත්මයක් පිරිහවා ගන්නවා. එහෙම නේද වෙන්නේ? ධර්මයේ පැත්තට ගියොත් වෙනතුනේ එයා බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ කියන මේ මාණික්‍ය තුන බවට පත් වෙලා තීරසාර පරම සත්‍යෝ සැනසිලිදායක සුවයක් අත්විඳිනවා. ඒ නිසා ඔබ තෝරගන්න ධර්ම රත්නය කරා ගමන් කරන්න, බුද්ධ රත්නය කරා ගමන් කරන්න, සංඝ රත්නය කරා ගමන් කරන්න, හිත දිරිමත් කරගන්න, ශක්තිමත් කරගන්න යොමු වෙන්න. දැන් ඔබ සත්‍යය හොයාගෙන යන්නේ බුද්ධාගමට උමනා නිසාද? එහෙම නැත්නම් ආනන්ද හාමුදුරුවන්ට උමනා නිසාද? එහෙම නැත්නම් Tamanටම පෞද්ගලික උමනා නිසාද? උත්තරය දෙන්න බලන්න. Tamanටම පෞද්ගලික උමනා. හැමෝටම එහෙමද? ඈ? ඔව් හැමෝටම එහෙම වෙන්න ඕන. තමන්ටම පෞද්ගලිකවම නිවෙන්න ඕන නිසා මම මේ ධර්මය හොයාගෙන යන්නේ කියන තැනට එනවා. තමන්ට පෞද්ගලිකව නිවෙන්න ඕන. මොකද්ද පින්නතුනේ නිවෙනවා කියලා කියන්නේ? උපාදාන නොකිරීම පුරුදු කිරීම. මොන උපාදානද? තමන්ගේ විඥාණයට එන දේවල් උපාදාන කරන්න එපා. ඔන්න මම නම් ටිකක් කියනවා පින්නතුන් උපාදාන කරන්න නැතුව ඉන්න බලන්න. අන්නාසි. ගුවන් යානය බස් එක කොළපාට කහපාට උපාදානය කරන්න නැතුව ඉන්න බලන්න පුළුවන්ද කියලා ට්‍රයි කරලා බලන්න ඕන නේද? කහපාට, නිල් පාට, උපාදානය නැතුව ඉන්න. හොඳ වැඩ, නරක වැඩ, මධ්‍යස්ථ වැඩ, ගැහැණිය, පිරිමියා, ළමයා, මහල්ලා, පුළුවන්ද? උපාදාන නොකර සිටින්න පුළුවන්ද? දැන් ඕකමනේ වෙන්නේ නේද? මේ නිකන් ඉද්දි වෙන්නේ මොකද්ද? විඥාණයට, තමන්ගේ හිතට වෙන්නේ මොකද්ද? ඕකම තමයි එන්නේ. හෙට තියෙන ප්‍රශ්න, ඊයේ තිබුණු ප්‍රශ්න, පෙර තිබුණු ප්‍රශ්න, අනාගතයේ ප්‍රශ්න, සැනසිල්ලෙන් ඉන්න බැරි වෙනවා ඒවා උපාදානය වීම නිසා. අතීතය අතීතයට අතහැර දාලා, අනාගතය අනාගතයට අතහැර දාලා, වර්තමානයේද වර්තමානයේ අතහැරලා උපාදාන රහිතව වාසය කරනවා කියලා කියන්නේ මෙන්න මේ සංඥා උපාදානයේ තොරව ඉන්නවා. අපි විවේකීව තියාගෙන ඉඳමු අපේ සිත. ඒ සංඥාව අපි විවේකයෙන් තියාගෙන ඉඳිමු. මොකද දෙක එකව දෙන්නේ යාට. ධර්මේ පාවිච්චි කරන වචන තියෙනවා තව, නිරෝධයෙන් තියාගමු කියලාත් කියන්න පුළුවන්. නිරෝධය කියන්නේත් විවේකයේ ඇති තැනක්. විවේකයේ කිව්වත් ඒකමයි. මැෂින් එකක් නම් විවේකයේ දෙන්න අපි ඒක ඕෆ් කරනවා නේ. ටීවී එකක් නම් ඒක විවේකයේ දෙන්න ඒක අපි ඕෆ් කරනවා. එතකොට අපේ සංඥාවටත් අපි මොකද කරන්න ඕන? ආයෙත් විවේකයක් දෙන්න ඕන. තේරෙනනේ? ඔය ගමේ ගොවියන්ට වෙන දේ තමයි වෙන්නේ මේ මිනිස්සයන්ටත්. ගමේ ගොවියන්ට වෙන්නේ මොකද්ද? ගෙදර තිබුණු වී ටිකක් නැති වෙලා, මහන්සියට මුදලකුත් නැති වෙලා, තව රුපියල් 10-15,000 පිටටත් ණය වෙලා තමයි කුඹුර අවසන් වෙන්නේ. කුඹුරු කරන අයට වෙන්න දේ. තව කෙනෙක් ඉන්නවා ඕක දැනගෙන තමන්ට තියෙන වී ටික හොඳට කාලා ඒ කන්නේ තනි කරම තමන් හොඳට නාලා විවේකයෙන් ඉන්නවා. ඊට අර කුඹුරු කරපු මිනිස්සු අහනවා තමස නිකම්ම ගෙදර කාලේ හිටියා නේද මේ කන්නේම. ඔව්. එතකොට කිසිම පළදාවක් නැහැ නේ. ඔව්. මම් පිටට 10-15,000ක් ණය නැහැ නේ කියලා කියනවලු. තේරුණා නේද? දැන් එන ගොවියන්ට වෙන දේ මහන්සියක් නැහැ. නිදර දෙවිච්ච වපුරපු වී ටිකක් නැති වෙනා. සමාජලාට තෙල් බෙහෙත් වලට පොර වලට ගියපු සල්ලි ටිකට ණයත් වෙලා. ඉතින් අර ගොවිය කල්පනා කරනවා මීට වැඩිය හොඳයි කුඹුරු නොකර ගෙදරට වෙලා ඒ කාලය තුළ තියෙන හාල් ටික කාලෙ ඉවර වෙලා විවේකයෙන් හිටියනම් සුවපත් භාවයක් ලැබෙනවා කියලා. ඥානවන්ත ගොවියෙක්. දැන් ඔතන ගොවි දෙය දෙන්නගෙන් කවුද ඥානවන්ත? මට නම් ඥානවන්ත අර කුඹුරු නොකරපු ගොවියා. අර විදියට අලාභ වෙනවා නම් ඒ අලාභේ දකින්නවා නම් කුඹුරු නොකරපු ගොවිය ඥානවන්තයා. මොකද ඔහු ණය නැතුව බේරුණා. ඒ වගේ පින්තුරි නිෂ්ඵල වැඩක් කරනවට වඩා හොඳයි පළදායි විවේකීව වාසය කිරීම. ඵලදායි විවේකී වාසික එහෙම බුද්ධ ආදී මහත්මයෝ තෝරගත්තේ වෙන්න මේ මාවත. තේරුණා නේද? ඵලදායි විවේකී වාසය කරනවා. තේරුණා නේද? දැන් සමහර අය රස්සාවල් කරනවා. රස්සාවල් කරන කට්ටිය ණයයි සමහරලාට මාසේ අවසන් වෙනකොට තව 10-15,000කුත් ණයයි. රස්සාව කරන්න ගිහිල්ලා තව එක්කෙනෙක් ඉන්නව රසාවක් කරන්නේ නැහැ ගෙදරට. හැබැයි එයාට බයිනෝම රසාවක් කරන්නේ නැහැ කියලා. හැබැයි එයා ණය නැහැ. තින දෙයක් කාලා විවේකයෙන් හිටියා ණය නැහැ. දැන් රසාවකුත් කරලා වෙහෙසත් වෙලා මහන්සිත් වෙලා තව ණයකුත් වෙලා ඉන්න කෙනාද හොඳ විවේකයෙන් ගෙදරට වෙලා ඉන්න කෙනාද හොඳ? ඒකින් ගෙදරට වෙලා ඉන්නේ කොහොමදයි දැන් ওই 3 wheeler උන්න හැල එහෙම කියන කතාවක් තමයි හම්දුරුනේ. පාක් එකට ආවහම තියෙන අතේ සතෙත් නැති වෙලා තව කීයක් හරි ණයත් වෙලා තමයි ගෙදර යන්නේ කිව්වා. හැබැයි මං ගෙදරට වෙලා හිටියොත් එහෙම තියෙන දෙහින් කාලා ණයක් නැතුව ඉන්නවා කිව්වා. මං කියන්නේ සමහර දේවල් වලට විතරක් මේක අදාළ වෙන තැන්. එවැනි අවස්ථාවන් වලදී අපි යොදා ගන්න ඕන මොකද්ද? අන්නර අලාභ නොවන තැන. එහෙමනම් ජීවිතේට බුදුහාමුදුරුවෝ තෝරගන්න කිව්වෙත් ඒකමයි. මේ ලෝකයේ පින්නතුනි නිෂ්ඵලතාවයක් නම් තියෙන. ඒ ලෝකේ අතහැර දාලා විවේක සුවයෙන් නිදීම. තේරුණා නේද? විවේක සුවයෙන් සිටීම මානසික සුවයෙන් සිටීම යෝග්‍යයි. තේරුණා නේද? දැන් විවේක සුවයෙන් සිටීම යෝග්‍යයි. ඒක දකින්න ඕන පිනතුනේ. එහෙමනම් අපේ මේ විඥාණයට එක එක සංඥා උපාදාන ඇති කරගෙන පීඩා විඳිනවට වඩා තමන්ට ඊටාම යෝග්‍යයි චිත්ත විවේකයෙන් උපදි විවේකයෙන් යුක්ත විවේකය උපදවාගෙන වාසය කිරීම. දැන් මං අහන්නම් මං ඔබ විවේකයෙන්ද ඔය සිටින්නේ? දැන් මේ කාලය යොමු කරගන්න කියලා අපි කිව්වේ ඇත්තටම විවේකයෙන් ඉන්න. ඔබ ආධ්‍යාත්මිකව විවේකී සොයෙන්ද කල්ගත කරන්නේ? විවේකයෙන් වාසය කරන්න. පැහැදිලිනේ. විවේකයෙන් වාසය කරන්න. විවේකයෙන් සිටීමත් තේරුම්ගත යුතු ගැඹුරුම කාරණය. එහෙම නැතුව විවේකයෙන් ඉන්න බෑ කෙනෙකුට. පැහැදිලිනේ. විවේකයෙන් සිටීම තේරුම්ගත යුතු ගැඹුරුම කාරණයක්. ඔබේ විඥානය ජලබඳුනක් කියලා හිතනවා නම් ජලය පිරූ බේසමක් කියලා හිතනවා නම් ඔබ ඒ ජලය පිරූ බේසම උසුවාගෙන යන තාක් කල්ම ඒ ජලබඳුන කැළතෙනවා. එහෙමද නැද්ද? කැළතෙනවා. ඒක බිමින් තියලා පාඩුවේ සිටියාම මේ ජලබඳුන නිශ්චල වෙනවා. උපාදාන කිරීම කියන්නේ අරගෙන ඇවිදිනවා වගේ. උපාදාන රහිත භාවය කියන්නේ ඒක බිමින් තියලා පැත්තකට වෙලා ඉන්නවා වගේ. ඔබත් ওই විඥානේ උස්සන් යන්නේ නැතුව විඥාන බිමින් තියලා පැත්තකට වේ. බලන්න කියන්න ඔබේ ගැටලු ප්‍රශ්න ඉදිරිපත් කරන්න බලන්න.
කඳ
කතා කරන්න බං කතා කරන්න. පින්නතුනි මේ ලෝකේ මල් පිපෙනවා. මල් හැම එකක්ම හරිම ලස්සනයි, හරිම සුවඳවත්. ඔබ දැකලා තියෙනවද මේ සමහර මල් දළදා මාලිගාවට, ජයශ්‍රී මහා බෝධියට, බුද්ධාසනයට යනවා. සමහර මල් දේවාලවලට, කෝවිල්වලට යනවා. සමහර මල් මලගෙවල් වලට යනවා. සමහර මල් පාවඩ වෙනුවට පයට පෑගෙන යනවා. සමහර මල් ඒ කිසි මෙහිකට යන්නේ නැතුව කැලේ ඔහි පරවෙලා යනවා. ඔක තමයි උත්තරේ. ඔක්කොම මල් සුවඳයි, ඔක්කොම මල් ලස්සනයි, ඔක්කොම මල් පිවිතුරුයි, ඔක්කොම මල් පින් කරලා තියෙනවා. සමහර මල් දේවාලයට යනවා, සමහර මල් බුද්ධාසනයට යනවා, සමහර මල් මලගෙවල් වලට යනවා, සමහර වෙල මගුල් ගෙවල් වලටත් යනවා මල් නේද? ආ, සමහර මල් පාවඩ වලට යනවා, සමහර මල් එක එක තැන් වලට යනවා, එක එක තැන් වල පිපෙනවා. පින් කරනවයි කියන එක බෞද්ධයෝ විතරක් කරන එකක් නෙමෙයි. පව් කරනවයි කියන එක බෞද්ධයෝ විතරක් කරන එකක් නෙමෙයි. සියලුම ආගම්වල ඉන්න සත්වයෝ පිනුත් කරනවා, පව්ත් කරනවා. හොඳ දේවල් කරොත්, චිත්ත ප්‍රසාදය ඇති වෙන දේවල් කළොත් මොන ආගමේ හිටියත් ඒක පිනක්. චිත්ත ප්‍රසාදය ඇති කරවන, තමන්ව ශෝකයට තැවුලට පත් කරවන, විශ්ව ධර්මතාවයට විරුද්ධ දේවල් කරොත් ඒක පාපයක්. පාපයක් කියන්නේ තමන් තාපයෙන් දවනවා, පීඩාවට පත් කරනවා, කනස්සල්ලට පත් කරන දේවල් වලට කියනවා පව කියලා. හදවත පිනා යන ප්‍රසාදනීය බවට පත් කරනවට කියනවා පින කියලා. කතා කරලා සතුට වෙන්න පුළුවන්, මෙනෙහි කරලා සතුට වෙන්න පුළුවන් අහිංසක දේවල් වලට කියන්නේ පින කියලා. ඉතින් පින්නතුනි මේ බුදුහාමුදුරුවත් අපිවත් මේ ප්‍රෙෂර් කරන්නේ නැහැ පින්නතුනි. මේ ඔබ මෙතනින් පස්සේ උපදින්න එපා කියලා ඒ කතාවක් එහෙම කතාවක් නැහැ. ඇත්තෙන්ම තේරුණානේ බුදුහාමුදුරුව ඇත්තටම ආත්මවාදීෙක්වත් අනාත්මවාදීෙක්වත් නෙමෙයි. ඒ වුණාට සමාජගත කරලා තියෙන බුදුහාමුදුරු අනාත්මවාදියෙක් කියලා. ඒ කියන්නේ ඔබ ලවනාත්මේ උපදිනකොට බුදුහාමුදුරු තරහ නැහැ. බුදුහාමුදුරු මේ ඉපදීම හා නොඉපදීම ගැන කියලා දෙන්නවත් එහෙම වැඩම කරපු උත්තමයෙක් නෙමෙයි. ඊට එහා දෙයක් පෙන්නවා. ඔබ මේ උපතක් කියලා හිතාගෙන හිටියත් ඒක ඇතුලේ තියෙන්නේ සංස්කාර පින්ඩය. තේරුණා නේද? මැටි ගොඩක්කින් මැටි බෝල ටිකක් මන් දෙන එක සමාන කිලෝ එක මැටි බෝල ටිකක් අර පොඩි ළමයින්ට ඉස්කෝලේ හම්බ වෙනවා වගේ මං ඔයත්තන්ට දෙනවා කැමති එකක් හදන්න කියලා. ඉතින් එක එක දේවල් හදාගෙන අවිල පෙන්නනවා නේද? මං හැදුවේ මේකයි කියලා. මේ සැනසෙන මගක් මිස ඔබේ ඇත්තටම ආත්මය ඇති කරන්න හෝ නැති කරන්න නෙමෙයි. මං නම් ධර්මයේ හෙව්වේ මට ආත්මේ පා වෙලා නෙමෙයි. මම සැනසීම හෙව්වේ. තේරෙනවද? මං ඔය එක කෙංගෙඩියක්වත් දන්නෙත් නෑ. මට අවුරුදු 19 20 ඔය එක කෙහෙල් මලක්වත් ඔළුවේ ඇත්තෙත් නෑ. ඔය ඇත්තන්ට ධර්මයක් ගැන හිතන්නවත් නැතුව ඇති ඒ කාලේ. තේරුණා නේද? අවුරුදු 15 16 ඉඳලම ධර්මයේ පිළිබඳව ඒ සොයමින් හිටියේ. ඔය එකක්වත් මට වැඩක් නෑ. මෙන්න මෙතන හදාගන්න ඕන. මේ ලෝකයා දීලා තියෙන නිස්කාරණ අභියෝග, මේ ලෝකයා කතා කරන්නේ මේ ලෝකයේ උන්ගේ වාසියට එක එක දේවල්. ලෝකයා දෙන ඉලක්ක, අධ්‍යාපනය ලබලා දෙන ඉලක්ක මට එකක්වත් වැදගත්කමක් දෙනුන්නේ. මේ අධ්‍යාපනයේ කුමටද කියලා මම ඇහුවේ පිරිවෙනට ඇතුල් වෙච්ච පළවෙනි දවසේම මගේ පාලි ගුරුවරයාගෙන්. මම ආව මෙහෙම ඉගෙනගෙන මොකද වෙන්නේ? ආ මෙහෙම ඉගෙනගෙන ඉතින් අපි උසස් පෙළ එහෙම කරගනවා. ඊට පස්සේ ඉතින් එහෙම පාස් වුණා විශ්වවිද්‍යාල යනවා. ඊට පස්සේ ඉතින් රැග් එක එහෙම කාලා වුරුදු හතරක් පහක ඉගෙනගෙන පෙළ පාඩි ගිහිල්ලා ඈ මේව කරලා ඉතින් උපාධියක් කොහොම හරි ගන්නවා. ඊට පස්සේ ඊට පස්සේ ඉතින් මේ කාලයක් ඉඳලා එතුමා පස්සේ ගිහලා ගුරුවත් වීමක් එහෙම ගන්නවා. ඊට පස්සේ කාලයක් ඉඳගෙන අවුරුදු 10ක් 15ක් ඉන්නකොට ප්‍රින්සිපල් වෙනවා. ඊට පස්සේ ඉතින් ඔය ප්‍රින්සිපල් වගේ පරිවේනාධිපති වගේ ඉතින් තනතුර වෙලා ඕනම් කලාප අධ්‍යක්ෂකවරු අනම් මනම් වෙන්නත් පුළුවන් ඉතින් ඕම වෙන්න ගිහිල්ලා ඉතින් මම අහුවා ඒ පරිවේනාධිපති හාමුදුරු සතුටෙන්ද? අපෝ නෑ, අපිට වඩා ප්‍රශ්න වැඩක් නෑ. ඔබ වහන්සේ වැඩ කරන්නේ පඩියටද? කීයේද පඩිය? 12500යි ඒ දවස්වල. අංගෝ 12500ට 50000ක් හොයන්න පුළුවන් නේ ව්‍යාපාරයක් කරා නම්, බිස්නස් එකක් කරා නම්. ඒ නිසා මේ ලෝකයේ පෙන්වපු ඉලක්ක එකක්වත් වැඩක් නැහැ කියලා තේරෙනවා. ඉතින් ඒ ඉලක්ක වලින් වෙන් වුණයි කියලාම වටේ ඔබට වැඩක් නැහැ. ওই ඉලක්ක වල යන්න රස්සාව කරන්න රස්සාවේ තේරුමක් නැහැ කියලා තේරුම් ගන්න. ජීවත් වෙන්න ජීවිතේ තේරුමක් නැහැ කියලා තේරුම් ගන්න. සමදතාව තියාගන්න සමදතාව වල තේරුමක් නැහැ කියලා තේරුම් ගන්න. ගේදොර ඉඩම කඩමේ ජීවත් වෙන්න මේකේ මට අයිතියක් නැහැ කියලා තේරුම් ගන්න. නැතුව මේ මහපාරට එන්න කියනවා නෙමෙයි, මේක සංඥාවෙන් ගලව ගන්නයි මේක කියන්නේ. හොඳේ රස්සාවෙන් ගලවන්න නෙමෙයි සංඥාවෙන් ගලවන්න. තේරුණාද? දැන් ඔබ රස්සාවෙන් අයින් වෙනවා හාමුදුරු මෙහෙම කිව්ව නිසා ගහක් මුලකට වෙලා වාඩි වෙලා ඉන්න නිවනක් නැහැ. හැබැයි රස්සාව කරද්දිම ඔබ රස්සාවේ පළක් නැහැ කියලා තේරුම් ගත්තොත් ඔබ රස්සාව අතහැරලා නිවන් දකිනවා. ඔබට නිවන් දකින්න බැරි ඔබ මොනව හරි අල්ලගෙන ඉන්නවා, ඒකයි. බැලුම් බෝලයක් තියෙනවා. අර බැලුම් බෝල මගුල් උස්සවලට එහෙම තියෙන්නේ බැඳලා උඩ යවන්න. දැන් මේ බැලුම් බෝලේ මිදෙන්නේ නැත්තේ ඇයි? අහසට යන්නේ නැත්තේ ඇයි කියලා අහනවා. ඒකට කියන්න තියෙන්නේ මේක නූලකින් බැඳලා තියෙන්නේ. ආ. ඒ කපන්නකෝ ඒ නූල. ආගේ කක් කැපුවා. ඊට පස්සේ ඇයි මේක අහසට යන්නේ නැත්තේ? තව නූල් දෙකකින් බැඳලායි තියෙන්නේ. තව නූල් දෙකක් තියෙනවා. ඉතින් ඒකත් කපන්නකෝ. දැන් තාමත් අහනු ඇයි තාම අහසට යන්නේ නැත්තේ මේ නූල් බුල? තව එක නූලක් තියෙනවා අර බැදිලා. හා මේ තියෙන්නේ නූල් කියලා ඒකත් කපලා දානවා. ආන්න බැලුම් බෝලේ මිදෙනවා. තේරෙනා නේද? ආන්න බැලුම් බෝලේ මිදෙනවා. මෙන්න පාවෙන්න පටන් ගන්නවා මෙයා. ඉතින් ජීවිතේ නිදහස යනු එයයි. ආධ්‍යාත්මික අවබෝධය යනු එයයි. අවසාන සංඥාවත් අතහරිනකොටම පින්නතුනේ අපි මේ ලෝකේ නිදහස් වෙලා ලෝකෝත්තර බවට පත් වෙනවා. ඒ කියන්නේ විශ්වවාසිකේ බවට. එහෙම නැත්නම් අනන්තය ජය ගන්නවා. අනන්ත ජින බුදුරජාණන් වහන්සේට පාවිච්චි කරපු වචනයක් අනන්ත ජින. අපිත් අනන්තයට පත් වෙනවා. පවට නැඹුරු වෙන්නේ ඇයි? මේ ලෝකෙ එහෙම තමයි. අඳුරෙන් ආලෝකයට එන අය ඉන්නෝ, ආලෝකයෙන් අඳුරට යන අය ඉන්නෝ. ගත්ත මුදල සංවර්ධනය කරගන්න අය ඉන්නෝ, ගත්ත මුදල විනාශ කරගන්න අය ඉන්නෝ. තේරෙනනේ? මනුස්ස ලෝකයෙන් සුගතියට යන අය ඉන්නෝ, සුගතියෙන් දුගතියට යන අය ඉන්නෝ. ඒක වෙන්නේ තමන්ට ලැබෙන පරිසරය අනුව, වටපිටාව අනුව, තමන්ගේ ඥාන කුසලතාවේ අනුව. දැන් අපි පොඩි කාලේ ඉඳලා පින්නතුන් මේ අහම්බයක් කියලාද හිතන්නේ? මේ අපේ මහනදම නෑ. අපි 10න් අවුරුදු 11න් 12න් මට වගේ මහන වෙලා බණ පොත පරිශීලනය කරපු නිසා අපි ජීවිතේට ඇති වෙන ගැටලු වලට විසඳුම් ධර්මයෙන් හොයන්න පටන් ගත්තනේ. ඒ නිසා තමයි අද මෙතන ඉන්නේ. නැත්තම් පින්නතුනි අපි මේකට විසඳුම හොයන්න තිබ්බ වෙන පැතිවලේ. තේරුණා නේද? රණ්ඩු සරවල් වලින් මේ විසඳුම් හොයන්න තිබුණා, මද්‍රව්‍ය වලින් විසඳුම් හොයන්න තිබ්බා, නොයෙකුත් දේවල් වලින්, භෞතික දේවල් වලින් විසඳුම් හොයන්න තිබ්බා. නමුත් අපි ධර්මයෙන් විසඳුම් හෙව්වා. ඒ නිසා මේක අහම්බයක් නෙමෙයි. බණපොත පරිශීලනය කරන්න ලැබුණ කොහොම හරි. පාලි සංස්කෘත ඉගෙන ගන්න ලැබුණා. ගාථා සජ්ජායනා කරන්න ලැබුණා. දාර්ශනිකයන්ගේ පොතපත කියවන්න ලැබුණා. ඒ සියල්ලගේම ප්‍රතිඵලය. ඒකට උත්තරේ හරිද? තව කැහැදිලිද නේද? මල් ඔක්කොම මල් ඈ මල් යනවා. සෝම්බිට්ටෙන්නට යනවා මගුල් ගෙදර. එකම මල් జాතිය මගුල් ගෙදරක් තියෙන සෝම්බිට්ටෙන්නෙත් තියෙනවා. එකම මල් జాතිය දේවාලෙත් තියෙනවා, බුද්ධාසනෙත් තියෙනවා. එකම මල් මිනිස්සුත් එමය. එකම මිනිස්සු කණ්ඩායම දේවාලෙත් තියෙනවා, පන්සලෙත් තියෙනවා, මල් ගෙදරක් තියෙනවා, මගුල් ගෙදරක් තියෙනවා, හැමතැනම ඉන්නවා. ඒ වගේ තමයි සාමි බුදුහාමුදුරු හදාගත්ත නිවනක් හරි මොකක් හරි එකකට දාලා ඔබෝ හිර කරන්න හරි ඒක අවබෝධ කරවන්න හරි නෙමෙයි. බුදුහාමුදුරන්ට උවමනා වුණේ මානසික පීඩනයක ඉන්න සත්වයයි ඒ පීඩණයෙන් ගලවන්න එච්චරයි. ඔබ පීඩනයකද ඉන්නේ, ඒ පීඩණයෙන් ගලවලා දෙන්න පුළුවන් එච්චරයි ධර්මයට. එතකොට මමත් උත්සාහ කරේ දුක, දුකෙන් නිදහස් වීම, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවකයි තේරුණම පීඩණයෙන් නිදහස් වීම නේ, නිදහස් කිරීම. ඔබ ඇත්තෙම පීඩණයකද ඉන්නේ? පීඩණයක නෙමෙයි. පීඩණයක නෙමෙයි නම් ඒක හොඳ අවබෝධයක් වෙන්න පුළුවන්. එක්ක පීඩණය හඳුනා නොගැනීම වෙන්න පුළුවන්. එහෙම නැත්තම් පීඩණයක ඉන්නේ ප්‍රකාශ කර නොකර ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් සියලු පීඩණයන්ගෙන් ධර්මය නිසා ඔබ එකකින් ගැලවිලා ඉන්නවා වෙන්න පුළුවන්. අවබෝධයට පත්වීම තුළ මේ පීඩණයන්ගෙන් නිදහස් වෙන්න පුළුවන්. ඔන්න එක ගෙදරකට යනවා. නොදන්න කෙනෙකුත් යනවා, ඒ ගෙදර වැඩිපුර දන්න කෙනෙකුත් යනවා. ඒ ඉන්නෝ බල්ලෝ රංචුවක්. බුරාගෙන පයින් හොයියෙන්. අර නොදන්න මනුස්සයා හොඳටම බීතියටපත් වෙනවා. අර දන්න මනුස්සයා කියනෝ නෑ නෑ මේ මේගොල්ලෝ බිරුවට කන්නේ නෑ. භයවෙන්න එපා මේගොල්ලෝ හපන්නේ නැහැ ඔය ගොබුරුනෝ විතරයි. මොකද එයා දන්න බලන්න අවබෝධයේ තුල එයාට එයා මේ බල්ල ටික ප්‍රශ්නයක් නෑ. අනවබෝධයේ ගියපු කෙනාට ඒක ප්‍රශ්නයක්. ඒ වගේම තමයි පිළිතුරු මේ ලෝකයේ පිළිබඳව, විඥානය පිළිබඳව, සංඥාව පිළිබඳව, සංකාරය පිළිබඳව, ඒ ආධ්‍යාත්මය පිළිබඳව අවබෝධය තිබුණොත් එයා ඒකට කම්පණය වෙන්නේ. අනෝබෝධිත තත්වයමයි අවිද්‍යාවමයි පෙන්නතුනේ මේ සංකාර ඇති කරන්නේ. අවිද්‍යා පත්‍ය සංකාර. විඥානය මම මගේ ආත්මය කරගෙන, සංඥාව මම මගේ ආත්මය කරගෙන, නාම රූප මම මගේ ආත්මය කරගෙන, සලායතන මම මගේ ආත්මය කරගෙන, පස්සය මම මගේ ආත්මය කරගෙන ඉන්න කෙනාට තමයි පිනතුනේ මේ ලෝකයේ දුක. එතකොට මම මගේ ආත්මය නොවේ කියන තැනටපත් වීම අමඤ්ඤමානය. ආන්න එයාට දුකක් නෑ. එක්කෙනෙක් කාර් එක අරගෙන වාසය කරනවා, තව එක්කෙනෙක් කාර් එක විකුණලා පරිහරණය කරනවා. තේරෙන්නේ නෑ. වේදනා දෙකක් නේ. කාර් එක විකුණලා අරගෙන පාවිච්චි කරන කෙනාගේ වේදනාව එකක්, කාර් එකේ අයිතිකාරයේ වේදනාව තව එකක්. ජීවිතේ උපාදාන කරලා ජීවත් වෙන කෙනාගේ වේදනාව එකක්, ජීවිතේ අතහැරලා ඒ ජීවිතේ ඇතුළේ ජීවත් වෙන කෙනාගේ එකක්. හරියටම වහන්සේලා එහෙම නැත්නම් ආර්ය ශ්‍රාවකයාගේ ෆීලින්ග්ස් සංවේදීතාව මට පැහැදිලි කරන්න වෙන්නේ එහෙමයි. තමන්ගේ ගේ තිබුණා සල්ලි හදිසියක් වෙලා උගස් කරා ගේ තින්න වුණා කාට හරි. දැන් ගේ තින්න වුණා. දැන් අපිට ගේ දෙන්න වුණා. හරිනේ. දෙන්න වුණාට පස්සේ දැන් ඉතින් ගේ යාට අයිතිය ලියලා දුන්නා. ඊට පස්සේ යන්න හදනකොට කියනෝ කොහෙද යන්නේ? අපි ඉතින් ගියක් හොයාගන්න ඕන කුලියට කොහේ හරි. ඊට පස්සේ ගිහ ගත් එක්කෙනා කියනු මමත් ඉතින් මේක කුලියට දෙන්න තමයි අදහස් කරන් ඉන්නේ. කැමති නම් ඉන්න කියලා කියනවා. ගියල් ඉතින් ගත්ත මිනිස්සයා. හා නේ එහෙනම් ඉතින් ලොකු දෙයක් අපි ඉතින් හිටපු දැනනේ. එහෙනම් ඉතින් අපිට ලොකු දෙයක් අපි එක ගෙවල ඉන්නම් කියනවා. දැන් එයාගේ අයිතිකාරයද කුලිකාරයද? කුලිකාරයනේ. හැබැයි ඒ ගෙදරමයි ඉන්නේ. බටපිටාවේ බලන අයට පේන්නේ ගේ කලින් අයිතිකාරය තාමත් ඒගේ ඉන්නවා කියලා හැඟීම. එයාගේ හිත විතරක් දන්නවා මම කුලීකාරය කියලා. ඔන්න ඔකයි ආර්ය ශ්‍රාවකයාගේ තත්ත්වය. ඕක අර හිත ඇතුළට බහැලේ මිනිස්සෙගේ හිත ගියව ගැට නැතුව තේරුම් ගන්නම බැහැ. මොකද අපි දකින්නේ කලින් ජීවත් වෙන මිනිස්සුම තාම ඊගෙදර ජීවත් වෙනවා කියලා. හැබැයි විඥාණය තුළ, සංඥාව තුළ, ඒ සංඛාරය තුළ රැස් වෙන්නේ තමන් කුලීකාරයෙක් හැටියට. දැන් එයා ඒක තේරුම් අරගෙන තියෙන මට නෙමේ අයිති කියලා. ඒ නිසා දැන් ඊගෙදර ඕන විදියට වෙනස් කරන්න බෑ. ඊදර බීත්‍ති කඩන්න බෑ. බීත්‍ති වල ඇන ගහන්න උනත් අවස්ථාවක් ගන්න වෙනවා. කැලෙන්ඩරයක් එල්ලන්න ඇනයක් ගහ ගන්නද කියලා. හැබැයි සංඥාවේ තමයි මේක තියෙන්නේ. ඔන්න ඔයාට හැරීමනේ පින්නතුනි ආධ්‍යාත්මය තුළ මේ ආධ්‍යාත්මික ගෙදරත් වෙන්නේ මේකයි. මාර්යාට අයිති එක මාර්යාට දීලා ඒ ගෙදර කුලියට ඉන්නවා. ඉතින් අයිති කරගෙන ඉන්න එකනේ ලාභ. අයිති කරගෙන ඉන්න එක ලාභයි කියලා හිතුවට ඒක අයිතියක් නැහැ. මාරය හැමදේම මේ දීලා තියෙන්නේ ඔබේ කියලා හිතාගෙන ඉන්න මිසක් අයිතියක් දීලා නැහැ. ඔබේ කියලා හිතාගෙන ඉන්න මාරය මේ සබාදහම හැමදේම දීලා තියෙන්නේ. මේ ශරීරය ඔබේ කියලා සිතාගෙන ඉන්න. ඇත්තද නැත්තද? මේ ඉඩම ඔබේ කියලා හිතාගෙන ඉන්න. මේ මුදල් ටික ඔබේ කියලා හිතාගෙන ඉන්න. මේ තනතුර ඔබේ කියලා හිතාගෙන ඉන්න. මේ ආගම ඔබේ කියලා හිතාගෙන ඉන්න. මේ ජාතිය ඔබේ කියලා හිතාගෙන ඉන්න. මේ රට ඔබේ කියලා හිතාගෙන ඉන්න. කවද්ද මේ පිස්සු අවසන් වෙන්නේ? කවද්ද මේ ලෝකේ සංවර්ධනය වෙලා ඉවර වෙන්නේ? සංවර්ධනය වෙලා මදිද? ලයිට් තියෙනවා, වතුර තියෙනවා, ටෙලිෆෝන් තියෙනවා, ඈ විදුලි මේ ඔක්කොම තියෙනවා, පහසුකම් තියෙනවා, කම්පියුටර් තියෙනවා. ඔය ඔක්කොම සංවර්ධනය මේ මිනිස්සුන්ට තියෙනවා. යාන වාහන තියෙනවා. සිද්ධාර්ථ කුමාරයාට හීනෙන්වත් යන්න බෑ. දැන් තියෙන කාර් එකක තියෙන සැප පහසුවේ උන්වහන්සේ ගියාද ඒ කාලේ රජ සැප කියලා කිව්වට? අනේ නේ, ත්‍රී විලර් එකකටත් වඩා කොන්ද කැඩෙනවා යනකොට අස්ව කරත්තේ. තේරුණා නේද? ඇයි සොකට් සෝපර් තිබ්බද ඒකට? දඩිබිඩි ගාලා දුවනකොට කොන්ද ඉවරයි බහිනකොට අම්මෝ ගියාගෙන බහි. ඔය ඇත්ත යවන්න ඕන දවසක කරත් එකේ වගේ එක. අස්වා පිටේ කියන එක ලේසි කියලාද හිතන්නේ? ඈ, අස්සයා හුලං ගහලා ටයර් හුලං බැලන්ස් කරලා සොකට් සෝපර් දාලා නැහැ. අරු යනකොට කොන්ද කැඩෙනවා. පද්ද උඩ වීසි කර කර යනකොට ඉවරයි. බෙල්ලයි කොන්දයි ඔක්කොම ටික ඉවරයි. ඒ හේව දුක් විඳ ඒ කාලේ. ඇත්තටම ඒ කාලේ රජසැප අද ඉන්න යාචකයෙකුත් විඳිනවා. අද ඒ කාලේ හිටපු සක්විති රජවරුන්ට නැති සැප මේ සියලු දෙනාට තියෙනවා. සක්විති රජ කෙනෙකුටත් ඕනනම් ෆෑන් එකක් දාලා අර පවන් සල්ල දෙන්නේ විතර දාලා රෙදි කෑල්ලක් මෙහෙවනවන හුලං ගහනවා. ඉතින් අපිට ওই ලස්සනට තියෙන ඉදිරි බලෙන් ওই හුලං ටිකක් එන්නේ. සියල්ල ගැන අවබෝධයටපත් වුණාට පස්සේ සියල්ල අතහරින සංඥාව ඔබට එනවද? සියල්ල අත්හල යුතුයි කියන සංඥාව අවබෝධය ඔබට පහළ වෙනවද? නිරෝධ සංඥා ඔබේ මනස ඔබේ ඥානෙ කිසිවකට නොබැඳී පවත්වා ගන්න උත්සාහ කරන්න. සෑම විටම කිසිවකට නොබැඳී පවත්වා ගන්න උත්සාහ කරන්න. කිසිවකටම නොමැදී තමන් වාසය කරන බව දැනගන්නේ කෙසේද? එහි ඇලීම් ගැටීම් නැති බවින් අඳුන ගන්නවා තමන් කිසිවකට නොබැඳුණු බව. කොහොමද අඳුනගන්නේ? එහි ඇලීම් ගැටීම් නැති බවින් අඳුන ගන්නවා තමන් කිසිවකට නොබැඳුණු බව. තමන්ට අතීත අනාගත වර්තමාන හසු නොවෙනවා කියන තැනදී අඳුන ගන්නවා මම කිසිවකට නොබැඳුණු බව. තමන් රාත්‍රියට හා දහවලට අයිති නෑ කියන තැනදී අඳුන ගන්නවා තමන් කිසිවකට නොබැඳුණු බව. තමන් ස්ත්‍රී පුරුෂ කියන ස්වභාවයට නොබැඳුණු බැවින් අඳුන ගන්නවා තමන් කිසිවකට නොබැඳුණු බව. ආන් එහෙමයි කිසිවකට නොබැඳුණු බව අඳුනගන්නේ. නැත්තම් වරදවා පුළුවන්ද ඔය ධර්මයේ ප්‍රගුණ කරන්න? ඕක හරි අමාරු දෙයක්නේ, ගැඹුරු දෙයක්, අමාරු දෙයක්. පුළුවන්ද එතෙන්ට තමන්ගේ ඥානය දියුණු කරගන්න? තව මොනවද ඇත්තන්ට තියෙන ගැටලුව? ඇත්තන්ගේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕන. අහන්න බලන්න. නැත්තම් තමන්ගේ ප්‍රශ්නෙත් එක්ක තමන් හැමදාම ඉන්නවා. ස්වාමීන් වහන්සේ කොච්චර දුර දේශනයක් කළා ගියත් තමන්ගේ ප්‍රශ්නෙත් එක්ක තමන් ඉන්නවා. එසා තමන්ගේ ප්‍රශ්නේ ලියා ගන්න. තමන්ගේ ගැටලු ලියා ගන්න, තමන්ගේ විචිකිච්ඡා සහගත දේවල් ලියා ගන්න. ඒක ඉතාම වැදගත්. දැන් වැටහිලා තියෙනවද ඒකායන මාර්ගය මේ සද්ධර්ම මාර්ගයයි සත්‍ය අවබෝධයට කියලා තේරුලා තියෙනවද? කායන මාර්ගය වෙන මාර්ගයක් නැත මේ ලෝකේ. වෙන භාවනාවක් වෙන ක්‍රමයක් නැත කියලා වැටහිලා තියෙනවද? එහෙම වැටහෙන්න නම් ඉතින් අනිත් භාවනාවලුත් ඇත්තටම ටික ටික හරි කලින් කළා තිබ්බනම් ඕක වැටහෙනවා. නැත්තම් හිතනවා මේ භාවනාවට වඩා අරක හොඳ ඇති කියලා හිතනවා. මේ භාවනාවට වඩා හරේනම් හරි හාමුදුරුවෝ විම් බලාගෙන යන්නේ එහෙ හොඳ ඇති. අර ආරන්නේ හරි කැලේ නිශ්ශබ්දයි පාඩුවේ ඉන්නේ මේ හාමුදුරුවෝ වගේ නෙමෙයි. ඒ හාමුදුරුවෝ මේ පාත්‍රේ දානවල දන්නේ සල්ලිත් අල්ලන්නේ කටරඬුවෙන්. ඒ නිසා හොඳ ඇති කියලා හිතනවා ඇති. ඉතින් මට අඬුවක් ගෙනල්ලා දෙන්න, මාත් අඬුවෙන් අල්ලන්න. නැත්නම් අඬුවක් නැතුව කාගේ හරි කාඩ් එකක් මට දීලා යන්න ඒ ඇති. එතකොට අඬුව මුකුත් ඕනේ නැහැ, කාඩ් එක නෙගෙන. අර හොඳ ව්‍යාපාරික මාත්‍යෙක් දවසක් ඇවිල්ලා කිව්වා හැමදෙරෝනේ මාත් සල්ලි අල්ලන්නේ නැහැ කිව්වා. මම කොහොමද ඔයා සල්ලි අල්ලන්නේ තියෙන්නේ? මං කාඩ් එකනේ යූස් කරන්නේ කිව්වා. මගෝ තෙල් ටික ගහන්නේ? ඔව් තෙල් ගහන්නේ කාඩ් එකෙන් කිව්වා. ඒ මාසේ කියනවා එයා සල්ලි අල්ලන්නම නැහැලු, මතකම නැහැලු. කිසිම තැනක සල්ලි යූස් කරලා නැහැ. දැන් බැරිද එහෙම ජීවත් වෙන්න? පුළුවන්. ඉස්සර බස් එකත් තේරෙන ඒ විදිහට කාඩ් එකෙන් තමයි යන්න පුළුවන්. අප අප්‍රමාදේන සම්පාදේත දැකපු කට්ටිය විහිළු කර කර ජොලියේ ඉන්නව වෙන්න පුළුවන්. නොදැක්ක කට්ටිය ඉක්මනින්ම දැක ගන්න මහන්සියෙන් ඕන. දැක්කට පස්සේ විවේකයෙන් සතුටෙන් ඉන්න පුළුවන්. ජොලියේ කියලා කියන්නේ හැපි හැපි එකේ මේ මේකේ සතුටෙන් ඉන්නේ නැත්තම් ජොලි නෑ කියයිනේ. ජොලි කියන්නේ එයා ඉන්නවා ධම්ම පීති සුඛං සේති කියන එක. ඒකට තමයි කියන්නේ ධර්මයේ ප්‍රීතියෙන් ඉන්නෝ නේද? ධම්මං විනානත්ති සුඛානත්තා. ඒකට කියන වචනයක් නැත්තම් ඉතින් පද පරමය නේද? ජොලි නෑ. ඒ ජොලි කියන්නේ ඒක තමයි. ඒතං සන්තං ඒතං ප්‍රනීතං සබ්බ සංඛාර සමතෝ. සියලු සංස්කාර සමතයන් කරාට පස්සේ දුරු කරාට පස්සේ එතන ශාන්ත තැනක් උදා වුණාය. ඇත්තටම ඇත්ත. තේරුණා නේද? දැන් මම බණ ඇහුවා ඒ කාලේ. බලනකොට අහලා තියෙන්නේ මම බණ. මම බණ අහන්න නැති දවසක් ආවා. මම බණ කියන්න නැති දවසක් ආවා. එදා ඉඳලා තමන්ගේ පැත්තෙන් සුන්දරයි අසුන්දර මිනිස්සුන්ට ධර්මයේ කියන්න ගිහිල්ලා පොඩි පොඩි අසුන්දර තත්ත්වයන් ඇති වෙනවා. ඒක නිසා අර තමන්ට බේරෙන්න පීනන්න හැකියාව ඇති වුණාට පස්සේ මෙයා ජොබ් එකක් දා ගන්නවා අනුන්ගේ ජීවිත බේරන. මේ මෝදවල්ලයින් ඉන්නේ කවුද? ජීවිත ආරක්ෂක බටයෝ කියලා જાතියක් ඉන්නේ. තමන්ට පීනන්න ගොඩේ ඉන්න හැකියාව ලැබුණාට පස්සේ අනුන් රළ වලට ගහගෙන යන, දියසුලිය වලට ගහගෙන යන ඒවල්ලන්නේ යනවා. එතකොට එයා පීඩාවට ලක් වෙනවද නැද්ද? කොච්චර පීනන්න දන්නව වුණත් එයා පීඩාවට ලක් වෙනවා. අර 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 මේ නුවණක් නැතුව පීනන්න ගිහිල්ලා ගහගෙන යන එක නිසා. ඉතින් ගොඩට අරන් තිබ්බත් වැඩක් නැහැ. නිකන් තැන්කියු විතරයි. නිකන් ඒක නිසා අර මනුස්සයා මේ ජීවිත අවදානමක් අරගෙන අර ගහගෙන යනවා. ඉතින් අන්නේ ජොබ් එක අපි ගත්ත එක තමයි වරද. අනුන් ගොඩ දාන්න. මේ කෙහෙල් මල නිසා තමයි අපි පීඩාවට ලක් වෙන්නේ. තේරුණා නේද? නැත්නම් අපිට අපේ පැත්තෙන් විවේකී පැත්තටම ඉන්න පුළුවන්. හොඳටම සුවෙන් ඉන්න පුළුවන්. ගොඩට ආවට පස්සේ අනුන් ගොඩ දාන්න යනවා. විශේෂයෙන් ගොඩ යන්න ඌමනාය නෙමෙයි ඉන්නේ. දැන් සියදිවි හානි කරගන්න මේ මූදට පැනම එකේ ගොඩ දාන්න එනකොට ඌ කැමති වෙන්නේ නැහැ නේ. ඌ මැරෙන්නමයි මූදට පැනලා තියෙන්නේ. ඉතින් ඒ වගේ මේ සංසාරේ නිවන් දකින්න කැමති නැති මේ සංසාර සාගරේට අහු වෙන්න කැමති මිනිස්සු ඉන්නවා. ඇත්තෝ හිතන්නේ හැමෝම මේ සුගතිගාමි වෙන්න කැමැත්තෙන් ඉන්නවා කියලාද? අපොයි නෑ. පෙරේතෙක් වෙන්න කැමති අය ඕන තරම් ඉන්නවා. යක්ෂයෙක් වෙන්න කැමති අය ඕන තරම් ඉන්නවා. නයික් වෙන්න කැමති අය ඕන තරම් ඉන්නවා. ලබනාත්මේ බල්ලෙක් වෙලා උපදින්න කැමති අය ඕන තරම් ඉන්නවා. තේරුණාද? ඒ එහෙම එහෙම අය ඉන්න ඕන තරම්. නිවන් දකින්න කැමති අයත් ඉන්නවා. අපාය යන්න කැමති අයත් ඉන්නවා. දිවි ලෝක යන්න කැමති අයත් ඉන්නවා. ඉතින් අපි හරහා ඒ ඕන දෙයක් බුදු කෙනෙක් ඉපදුනහම ඒ ඕන එකක් ඉෂ්ට කරගන්න පුළුවන් හරි ලේසියෙන්. ධනක් පිනක් දීලා දිවි ලෝක යන්නත් පුළුවන්. බණක් දහමක් අහලා නිවන් දකින්නත් පුළුවන්. නින්දාවක් අපහාසයක් කළා අපාය යන්නත් පුළුවන්. මේ ඔක්කොම එකම බුදු කෙනෙක්ගෙන් ලබන්න පුළුවන්. ඒක වුණාද නැද්ද? එහෙම වුණා. ඔව් එහෙම තමයි. පුණ්‍යක් ඇත්තන් අනුත්තරං. හොඳ කෙතක් තියනවා. කැමති දෙයක් වපුරගන්නයි තියෙන්නේ. පොළොවට ප්‍රශ්නයක් නැහැ ඉතින්. තම තමන් නෙලා ගන්න දේ අරගෙන බොහොම සැහැල්ලුවෙන් යන්නයි තියෙන්නේ. ඔය ඇත්තෝ ඉතින් සත්‍ය අවබෝධයේ පිණිස ආපු අයද? මොන හේතුවකින් ආපු අයද? මොන පරමාර්ථයන් තුල සිටින්නා වූ අයද? හා කියන්නේ එච්චරයි. තාම ධර්මයේ පැහැදිලි නැද්ද? කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් මේ තරහ යන්නේ නැති වෙන්න ඕන දර්ශනයට අවබෝධයටපත් උනාම කියලා ඒක අස් කරගන්න. වැඩිපුරම ගේන්දි යනවායි කියලත් ඕනනම් දාගන්න. ඇතරම අපි පාසලේ වුණත් ඉන්න සැරම ගුරුවරු තමයි අපි සලකන්නේ හොඳම ගුරුවරු හැටියට. ඒගොල්ලෝ තමයි අපිව හොඳ පාලනයකට ගන්නෙ. නිකාං ඉබාගාතේ ඔය කැඳ වගේ ඉන්න ගුරුවරු මුකුත් නැහැ නේද? කිසිම ළමයින්ට කිසි දෙයක් කරන්නේ නැහැ. සැරම ගුරුවරයා තමයි සමහරවිට හොඳම ගුරුවරයා වෙන්නේ. එයා තමයි හොඳම පුහුණුවක් ලබා දෙන්නේ. හොඳම අධ්‍යාපනයක් ලබා දෙන්නේ. අපේ ගුරුවරු ඇත්තටම සැරවුනේ නැත්නම් අපේ නායක හාමුදුරුවෝ එහෙම සැරවුනේ නැත්නම් අපිට අපේ මේ කට හැදෙන්නේ නැහැ. අපේ මන මේ අපේ අධ්‍යාපනය හැදෙන්නේ නැහැ. අපිට විතර අපි විතර ගුටි කාලා නැතුව ඉති කාගේවත්. නමුත් ඒ ගුරුවරු ගැන මතක් වුණාම අපිට අදත් ඇහැට කඳුලක් එනවා. ඒ ගුරුවරුන්ට මොන දෙයක් අපින් කඩා වඩා ගන්නද? වයසට ගිහිලා සාතු කරව ගන්නවත් නෙමෙයි. අපිට අධ්‍යාපනය ලබා දෙන්න තමයි සැර. ඒ නිසා පළවෙනි එක ධර්ම අවබෝධය වුණාම සැර වෙන්නේ නැහැ, තරහ යන්නේ නැති කියන එක අයින් කරලා දාන්න. එයාට කේන්ති යනවා, එයාට තරහ යනවා. සාධාරණ හේතුන් මත කේන්ති පිටකරන එකත් හොඳයි කියන එකත් හොඳයි. කේන්තිත් යනවා. මොකද කේන්ති වැඩිපුරම යන්නේ එයාට අදාළ නැහැ. එයා කිසි කෙනෙක්ගේ මේ 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 ප්‍රශංසාවකටවත් එහෙම නැත්තම් මේ කෑම බීමක් වෙනුවෙන්වත් කවුරුත් තරහ වෙයි යාළු වෙයි කියලා බයකුත් නැහැ. එයා මේ ලෝකෙම අත්හැරලා ඉන්න කෙනාට ආයි මොකද ඉතින් තරහ ගන්නවයි කියන එක. තේරුණානේ? කියන්න තියෙන දේ කියනවා. එයාට අදාළ නැහැ. අන්න ඉතින් හැම දෙයකටම දැන් සිව්පදේටයි අරකටයි මේකටයි ඔක්කොටම වහල් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් අම්මෝ ඒ දායකය තරහ කරගන්න හොඳ නැහැ කියලා චාප්පුවෙන් ඉන්න බලනවනේ. ඉතින් ස්වාමින් වහන්සේ කෙනෙක් හරි වේවා, ඒ අදාළ නැත්තම් අදාළ නැහැ කෙලින්ම ඕකුන් කියනවා. එච්චරයි. ආ ඉතින් තරහ වුණාද, යාළු වුණාද, උන්නද, හිටියද, ඉන්නව නම් ඉන්නත් පුළුවන්, යන්නනවා යන්නත් පුළුවන්. ආයි මොකක්වත් නැහැ, විවෘතයි. මයිදන ඕනම දෙයක් තුළ විවෘතව ජීවත් වෙන්න ඕන. ස්වාමි භාර්යාවරු අතර වුණත් මුල් කාලෙම මේ විවෘත භාවය තුළ හඳුනාගෙන යුග ජීවිතවලටපත් වුණා නම් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට හැමදාම වුන් ඉන්නේ විවෘත භාවයෙන්. හැමදාම හිර කරගත්ත තැනකින් මායාවකින් ඉන්න පටන් ගත්තොත් සදාකාලික මායාවෙන් ඉන්න වෙන පුදුම පීඩනයක්. නිසා විවෘත භාවයේ කියන පළවෙනි එක තරහ යන්නේ කියන එක අයින් කරලා දාන්න. හොඳටම තරහ යනවා කියන දැනත් ඕනනම් දාගන්න. මොකද බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ආයේ කියන පිළිවෙලට හිටියේ නැත්නම් එලවලා දාන කෙනෙක්. සරුත් හාමුදුරන්ගේ ගෝලියෝ කියලා වුණත් බලන්නේ නැහැ. සරුත්ගේ ගෝලියෝ කවුදර කෑ ගහන්නේ? කවුදර කෙවුල වගේ කෑ ගහන්නේ? මාළුගාරයෝ වගේ කෑ ගහන්නේ කවුද? මේ සරුත් හාමුදුරන්ගේ ගෝලියෝ පිරිසක් ඉන්නවනම් ඉන්නවා කියනවා. මේ පිළිවෙතට අනුව දැන්නම් අකුලගෙන යනවා යන්න කියනවා. කියන්න තිබ්බට බුදුහාමුදුරන් නෝදරව තරහා ගිහිල්ලා කියලා. බුදුහාමුදුරන් තරහා ගිහිල්ලා නෙමෙයි, ඒක තමයි ක්‍රමය. තේරුණා නේද? ඒ නිසා ගොඩක් අය හිතාගෙන ඉන්නවා තරහ යන්නේ නැහැ කියලා. වැඩියෙන්ම තරහ යන්නේ දර්ශනේ තියෙන අයට. කේන්ද යන්නේ. තව එකක් තියෙනවා. මේ ලෙඩාසනීප නිසා තරහ යනවා. සීනි නිසා තරහ යනවා. තේරෙනවනේ, සීනි අමාරු වැඩි වුණාමත් කේන්ද යනවා. තරහ යනවා. තව තවත් අසනීප තත්ත්වයන් නිසා ඇතුලින් ඇතිවෙන දාහය පීඩනය නිසා තව කෙනෙක් කියන දෙයට අර අවධානය යොමු කරන්න අපහසුතාවය නිසා මේ කේන්තිය තරහ යනවා. ඒක පිටතින් එන කේන්තියක්. ඔගේ තියෙනවා කේන්ති වර්ග තියෙනවා පින්නතුනේ. ඇතුළතින් එන කේන්ති තියෙනවා, පිටතින් පේන කේන්ති තියෙනවා. සමහර අය ඉන්නෝ පිටතින් කේන්ති ගන්න, ඇතුළතින් කේන්ති ගන්න. සමහර අය ඉන්නෝ ඇතුළතින් කේන්ති ගන්න, පිටතින් කේන්ති ගන්න. තේරුණාද? ඒ පිටතින් පේන එක ගැටලුවක් නැහැ. ඇතුළෙන් පින්නතුනේ ද්වේෂය කියන එක, ක්‍රෝධය කියන එක වගේ තත්ත්වයට පත් වෙලා ඒ වගේ තත්ත්වයන් වෙන එක තමයි භයානක. නොපෙන්නා ඉඳීම නෙමේ ශ්‍රේෂ්ඨ. තේරුණා නේද? තරහ යන මිනිස්සු හොඳයි තරහ නොගන්න මිනිස්සුන්ට වඩා. ඒකට හේතුව එයා පෙන්නනවා ඒක. එයාට සංගවන් ඉන්න බෑ ඒක. නමුත් සංගවන මිනිස්සු ඉන්නව තරහව කේන්ති. ඒගොල්ලෝ භයානකයි. ඒගොල්ලෝ සාහසිකයි. ඒගොල්ලෝ පස්සේ පලිගන්නවා. තේරුණා නේද? පස්සේ රිටර්න්ස් දෙනවා කොයිලාක හරි ප්ලෑන් කරලා. ඒ නිසා හරි අවංකයි. තරහ යන මිනිස්සු හරි විවෘතයි. හොඳයි. එසා විවිධ හේතුන් මත ප්‍රතික්ෂේප වීම, තරහ යෑම් අනිවාර්යෙන් තියෙන්නත් ඕන. ඒව නැහැ කියලා හිතන්නත් බෑ. දාර්ශනිකයෝ තමයි වැඩියෙන්ම කේන්ති ගන්නෙ. මොකද හේතුව එයා කිසි දෙයක් වෙනුවෙන් වහල් වෙලා නැති නිසා ඕනම කෙනෙක් තරහ වුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. දැන් මං කල්පනා කරන්නේ පොඩි දෙයක් වෙනුවෙන් එයා තරහ වෙනවා නම් ඒ වගේ කෙනෙක් රැක ගැනීමෙන් ඇති ප්‍රතිඵලයකුත් නැහැ. දැන් මං දානෙට වැඩිය නැහැ කියලා මාත් එක්ක තරහ වෙන කෙනෙක් ඉන්නවා නම් ඇත්ත වශයෙන්ම මේ මිනිහා තිකින් දිගට තියාගෙන ඉදීමින් ප්‍රතිඵලයක් නැහැ. එයා එතනම තරහ වෙන එක හොඳයි. තේරුණාද? ඒ වැනි දෙයක්වත් දරා ගන්න බැරි කෙනෙකුට ධර්මයක් අවබෝධ කරවන්න බෑ. පුංචි ශක්තියක් නේ තියෙන්නේ, පුංචි ශ්‍රද්ධාවක් තියෙන්නේ. ඉතින් පුංචි ශ්‍රද්ධාවක් තියෙන ඉක්මනින්ම තරහ වුණාට කමන්නේ නෑ. ඒ නිසා ලොකු ගෞරවයක්, ලොකු ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. තේරුණා නේද? එහෙම තියෙන්න ඕන. ඔය පාර යන අය අඬ ගහලා කන්න බොන දෙන එක ඔහොම කරගෙන යන්න ආයි ටික කාලෙකින් ආරංචි වෙයිද දන්නේ නැහැ. පාර යන එකෙක් එහෙකට අඬ ගහලා කන්න බොන දීලා ඒ අකා ගෙදර මං කොල්ල කාලා ගියා කියලා එවැනි සිද්ධිය වෙච්ච තැන ඕන තරම් තියෙනවා. ඔව්, අහිංසකයි. ඔව්, එහෙම වෙච්ච තැනුත් තියෙනවා. හොඳේ. ඒ නිසා අර අනුකම්පා භූමිකම්පා බවටත්පත් වෙනවා. ඒසා අපි ඒක වුණත් සතෙකුට වුණත් කෑමක් දාන්න ඕන නොදන්න සතෙකුට පරිස්සමෙන් ඌ දාන හත හපා ගන්නත් ඉඩ තියෙනවා. ඒකත් හොඳට මතක තියාගන්න. නැත්තම් මට ඇවිල්ලා කියන්න එපා අපි පින්කම් කරන්න ගිහිල්ලා තමයි මේ මල කරච්චලේ උනේ කියලා. තේරුණා නේද? ඒක නිසා මේ හරි පරිස්සමින් තමයි ඒ කරුණාව වගේ දේවල් තියෙන්න ඕන. හැමතිස්සෙම බුදුවරයන් වහන්සේලා විද්‍යාත්මකව බලන්නේ. තේරුණා නේද? විද්‍යාත්මකව බලන්නේ. නුවණින් බලන්නේ. දැන් තමන්ගේ දිවි රැක ගන්න විදිය 550 ජාතක කතාව පෙන්නනෝ අර වඳුරගේ කතාව. කිඹුලෙට දොළ දුකක් ඇති වුණා වඳුරෙක්ගේ හදවත කන්ට ඕන කියලා. ඉතින් මේ වෙන ක්‍රමයක් තිබුණ නැහැ වඳුරටත් යන්න තිබුණේ කිඹුලගේ පිටින් එහා පැත්තේ ගොඩට. අනේ මං ගිනින් දාන්නම් කියලා නේද? යන ගමන් මගදි කිව්වා මට රැවටුණා වඳුරෝ. අපේ නෝනට කන්නුම නැයි කිව්වා වඳුරෙක්. මං උඹ ගෙනාවේ ඒකටයි කියලා. හදවත කන්න ඕන කිව්වා. අපරාදේ මට කිව්වා නම් මං අරන් එනවනේ මං ගහේ තියලා ආවේ හදවත කිව්වා. ඇත්තේ එන වැඩන්න තමයි කියලා එන යනු කල් ගිහලා ආයි අරන් එනවා කිව්වා. ඉතින් යන්නේ වගේ නුවණින් වැඩ කිරීම කියන එක තමන්ගේ ආත්ම ආරක්ෂාව වෙනුවෙන් වැඩ කිරීම කියන එක ධර්මයේදී අපිට පෙන්වන බෝසත් චරිත කතා ඔස්සේ ආන්න ඒව පව එකතු කර ගන්නවා. ධර්මයේ කියන්නේ එක පදයක් නෙමෙයි. ධර්මයේ කියන්නේ විශාල එකක්. ගයක් කියන්නේ එක ගඩොලක් නෙමෙයි. ගඩොල් දහස් ගානක් වෙලිකට ලක්ෂ ගානක් එකතු වෙච්ච තැන. ධර්මයේ කියන්නේ එහෙම හොයන්න ඕන. ඔය එක පදයකින් එක වාක්‍යයකින් හොයන්න යන්න එපා. ධර්මයේ සම්පින්දණය කර අර්ථ ලබා ගන්න. තේරුණා නේද? ධර්මයේ සම්පින්දණය කරලා අර්ථ ලබා ගන්න. ඒ නිසා නුවණින් කටයුතු කිරීම ධර්මානුකූල මිනිසුන් අතර ධර්මානුකූල විදියටත් කපටි කෛරාටික කට්ට මිනිසුන් අතර ඒ ආකාරයටත් වැඩ කරන්නට නුවණ තියෙන්න ඕන. මොකද තමන්ගේ ජීවිතය ආරක්ෂා කරන්නත් මනස ආරක්ෂා කරන්නත් තමයි ධර්මයේ තියෙන්නේ. එහෙම නැතුව ධර්මයේ නිසා ජීවිතේ විනාශ කරගන්නවත් සසර විනාශ කරගන්නවත් නෙමෙයි. තේරුණා නේද? එහෙම තේරුම් කරගන්න ඕන. තේරුම් කරගන්න නුවණ තියෙන්න ඕන. නුවණ තියෙන්න ඕන. නුවණින් කටයුතු කරන්න ඕන. ඊළඟට ධර්ම අවබෝධය කියලා කියන්නේ ධර්ම අවබෝධය කියන්නේ එකක් අපිට දැක්මෙන් ප්‍රහාණය කරලා ඉන්න පුළුවන් යම් යම් කාරණා අවබෝධය කරගෙන දැකලා කන්ට්‍රෝල් කරගෙන ඉන්නවා. තව එකක් තමයි පින්තුනේ සත්‍ය වශයෙන් අපි තුල තිබෙනා වූ සක්කාය දිට්ඨි අනිවිචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ ශරීරයෙන් උදුරා උගුලා දමන්න පුළුවන්. විශේෂයෙන් මේ සක්කාය දිට්ඨිය කියන එක අයින් කරන්න ඕන. ඔන්න ඔතෙන්දි අවබෝධය තමයි ශ්‍රේෂ්ඨ අවබෝධය. මෙන්න මේ අවබෝධයට තමයි අපි ওই අවබෝධය අවබෝධය කියලා ප්‍රධාන වශයෙන්ම නම් කරන්නේ. මොකද්ද? සක්කාය දිට්ඨිය ඇඟෙන් ඉවත් වීම. ඒක ශාරීරික වශයෙන් උත් දැනෙන මානසික වශයෙන් උද්දැනෙන ඥානමය වශයෙන් උද්දැනෙන දෙයක්. කොයි වගේ දෙයක දැනෙන්නේ? හිසේ තිබුණු මල් ලැබෙමින් තිබ්බා වගේ, මම්මුලාවෙකුට මග පෙන්නුවා වගේ, අඳුරේ තිබුණු තැනක පහනක් දැල්වුවා වගේ, වසා තිබූ දෙයක් විවෘත කර පෙන්නුවා වගේ, නව ඇසක් නව ඥානයක් නව ලෝකයක් මම දැන් දකිනවා. මෙතෙක් කාලයක් මා තුල මා ගිලී සිටියා, දැන් මම මාගේ නිදහස් මේ ලෝකේ දකිනවා. ඉන්ද්‍රිය සංවරයි. අන්න ඒ தත්ත්වේ උදා වෙන්න ඕන. ඔන්න ඔකට තමයි අපි අවබෝධය කියන්නේ. එහෙම නැතුව දැනගෙන නෙමෙයි. දැනගෙන නෙමෙයි දැක ගන්න ඕන. දැනගෙන නෙමෙයි දැක ගන්න ඕන. එයාගේ ඥානය උපදිනවා දිත්වයෙන් තොර, සත්වපුජ්‍යල ආත්ම දෘෂ්ටියෙන් තොර. සද්ද පුජ්‍යල ආත්ම කියන සංඥාවක් අස්සේ හිර වෙලා තමයි ලෝකය දැක්කේ. දැන් මං ඒකෙන් නිදහස් වෙලයි ලෝකය දකින්නේ කියලා මෙතන ඉන්න සමහර අයට ඒ ඥානේ දර්ශනේ තියෙනවා. සමහර අයට ටිකක් තියෙනවා, සමහර අයට හොඳටම තියෙනවා, සමහර අයට ඒක ප්‍රගුණ වෙමින් තියෙනවා. සක්කාය දිට්ඨික ගතිය තියෙනවා. කොහොම සක්කාය දිට්ඨික ගතිය අඳුනගන්නේ? මෙහෙම ශරීරයේ තිබ්බහම නෑ, ওই පුටු උඩ තියෙද්දී වුණා Tamanටම හොයාගන්න පුළුවන්. මෙහෙම තිබ්බහම නිකන් පුටු උඩින් හාල් මුට්ටක් තිබ්බ වරේ වගේ බරයි පොළවට. සක්කාය දිට්ඨිය තියෙන හැම කෙනාගේම ශරීරේ. ඔය ශාරීරික වශයෙන් අඳුන ගන්නත් එහෙමත් කියලා දෙනවා. ඔන්න බලන්න. ඔය කවුරුත් අනේ ඔ මොන පොතේද තියෙන්නේ කියලා අනේ මගේ පොත් නම් අහන්න එපා. ඔහෝ මන් ලීපු පොතක තමයි තියෙන්නේ එහෙම උනොත්. ඉතින් ඒ නිසා හාල් මුට්ටක් තිබ්බ වගේ බර දැනෙනවා නම් ඔබට සක්කාය දිට්ඨිය තාම තියෙනවා. දැනනනේ. එහෙනම් නිකන් පුටු උඩින් නිකන් කිලෝ 80ක් 60ක් 70ක් තියලා තියෙනවා වගේ දැනෙන්නේ නැද්ද? එහෙම දැනෙනවා නම් ඒ දැනෙන හැම කෙනෙකුටම සක්කාය දිට්ඨිය තියෙනවා. ඒ සක්කාය දිට්ඨියේ බර තමයි ඒ දැනෙන්නේ. මනස පුදුම බරයි. මනස හරි බරයි. ඒ මානසික බරත් එක්ක වැටිලා ඒක හොඳටම දැනෙනවා. මහ පොළොව නැමැති ලෝකයේ උඩින් තවත් ලෝකයක් තියලා තියෙනවා. දැන් මේ ග්‍රහ ලෝකය කියන්නේ කැරගෙන ග්‍රහ ලෝකයක්. මේ ශරීරය කියන්නේ ඉතින් ඇවිදින කැරගෙන ග්‍රහ ලෝකයක් තමයි. නැද්ද? මේ ග්‍රහ ලෝකය ඇතුලේ සත්තු මිලියන කීයක් ජීවත් වෙනවද? මම කියනවා ලෝක ජනගහනය වගේ මීට දෙටි ජනගහනයක සත්තු ප්‍රමාණයක් මේ ඇවිදින ශරීරය ඇතුලේ ජීවත් වෙනවා. කොකුපණුව, වටපණුව, අරපණුව, මේ පණුව ඔක්කොමත් එක්ක. එවනම් අන්න එතනින්ම හොයන්න පුළුවන් එකක්. තමන්ගේ ශරීරයේ බර නැත්තම් මේ මහ පොළොවට එයා සක්කාය දිට්ඨිය දුරු කරපු කෙනෙක්. ශරීරයේ බර නැති වෙනවා. ඒකයි අර හිසේ තිබුණු මල්ලා බිමින් තිබ්බා වගේ කියන උදාහරණය ගත්තේ ඒකට. ඒ කියන්නේ මුලින්ම යාට දැනුනේ ශරීර බර නැතුව ගියා. ශරීර බර නැතුව ගියා. කොහොමද දෙතෙන්ට උදා වුනේ? අවසාන සංඥා උපාදාන විඥාන උපාදානයත් කපල හැරිය ගමම්ම එයා නිදහස් වුණා. එච්චරයි. දැන් ඔබේ බැඳීම හඳුන ගන්න. බැඳීම් එක එක මුදා හරින්න, කපා හරින්න. එතකොට ඔබ පා වෙනවා උඩට. ඔබමයි අල්ලගෙන ඉන්නේ විඥානේ. එක එක්කෙනා එක එක දේවල් අල්ලගෙන ඉන්නේ. දැන් මම අල්ලගෙන හිටියේ මොකද්ද? මොකද අල්ලගෙන හිටියේ? වීරය අල්ලන් හිටියා. මිනිසුක විසින් කළ ඕනෑම දෙයක් මටද කළ හැකියි කියන මහා පඬිත හැඟීමක් තිබ්බා. ඉතින් ඒ හැඟීමම තමයි මෙතෙන්ට ගෙනාවේ. හැබැයි ඒ හැඟීම ඒ වුණාට අවසානයේ අයින් කරන්න ඕන. අතාරින්නේ කිසිම අභියෝගයක්, කිසිම දෙයක් අතාරින්නේ. මේ ලොකු දර්ශනය හම්බුණා වුණ ගමන් අර පඬිත මනසනේ තිබ්බේ. මම නිරන්තරයෙන්ම පඬිත මනසට අරව දෙනවා. දැන් ඔබ හිටියනේ ලොක්කා වගේ ඉදිමිලා අන්න ඔන්න බණක් තියෙනවා තේරුම් ගනින්. දැන් ඒක තේරුම් ගන්න හරි අමාරුයි. නිකන් වැඩක් නැහැනේ නිකන් ලොක්කා වගේ හිටියට ඔන්න ඕක වටහා ගනින්. ඔබට බැරි වෙන්නේ විදියක් නැහැනේ. මිනිස්සු විසින් ඕනම දෙයක් කරපු ඕනම දෙයක් ඔබට කළ හැකි නම් මේක තේරුම් ගනින් කියලා මම දෙනවා. අර පණ්ඩිතකමටම තමයි දෙන්නේ ප්‍රශ්න විසඳන්න. ඉතින් පණ්ඩිතය ප්‍රශ්න විසඳ විසඳ යනවා. ඒ වුණාට කෙලවරට යනකොට පණ්ඩිතකම හිර වෙනවා. තේරෙනා නේද? පණ්ඩිතකමවත් කරගන්න බැරි තැන දේවල් වෙනවා. ආන්න එතෙන්දී අවසාන මොහොත වශයෙන් ඒ මෝඩ පණ්ඩිතකම, ඒ වීරිය කියන එක අත්හරින්න අවස්ථාවක් ලැබුණා. සම්මා වායාමෙන් දැක්කේ වීරිය අවසන් කිරීමෙන් ධර්මය දකිනවා. වීරිය අවසන් කිරීමෙන් ධර්මය දැක්කේ ඔයත් මොකකින් දකිද කියලා දන්නේ නැහැ. සමාධිය අවසන් කිරීමෙන්ද, සතිය අවසන් කිරීමෙන්ද, වචන අවසන් කිරීමෙන්ද, සංකල්ප අවසන් කිරීමෙන්ද, දෘෂ්ටි අවසන් කිරීමෙන්ද කියන්න බෑ. දෘෂ්ටියක් තිබිලා කැඩිලා එතනින් අවබෝධයට පත් වුණාම එයාට කියන්නේ දෘෂ්ටි අවසන් කිරීමෙන් දකිනවා. පැහැදිලි. ආ වචන පැහැදිලි. වචන බොරු. මං ඉපදුන ගමන් කියව පළවෙනි වාක්‍ය වචන සියල්ල බොරු කියලා කිව්වේ. ඔක පරිපූර්ණ වෙන්න එපා. නිකම් වචන බොරු නෙමෙයි. සියල්ල බොරු. ඒ කියන්නේ මේ මොහොත පිට වෙන එකත් බොරු. තේරුණානේ? වචන බොරු කියන එකට එහා ගිහිල්ලා ඒක තව ශක්තිමත් කරලා බලවත් කරලා අපි කියනවා සියල්ල. සංඛාරානිච්චා කියන්න තිබ්බනේ නෑ. සබ්බේ කියන වචනයක් ඇදලා ඒක එකට සම්පින්ඩනය කරලා බලාත්මක කළා ඒක. සබ්බ කියන වචනේ. අර අතනත් එමයයි. වචන සියල්ල. එතකොට ඒක බලාත්මක භාවය වැඩි. තේරුණා නේද? වචන සියල්ල බොරු. එතකොට ඇත්ත මොකද්ද? කියන්නම මොකද ඇත්ත? ඈ? නෑ නෑ නෑ. ඒක තමයි ඇත්ත. මොකද්ද ඒක? ඒක තමයි ඇත්ත. ඒක මොකද්ද? අන්න ඒක දකින්න ඕන. ඒක තමයි ඇත්ත. ඒක කියන්නේ අන්න ඒක තමයි විශිෂ්ට ඥානයෙන් දැකිය යුතු, අවබෝධ කරගත යුතු ධර්මයේ සම්පින්ඩනයේ ප්‍රතිඵලය, ධර්මයේ සම්පින්ඩනයේ අර්ථය. ඒක නිරෝධ සංඥාවෙන් මතුවෙන්නේ. ආන්න එතෙන්ද ඔබේ ඥානය, ඔබේ දර්ශනය, ඔබේ ගුණය පාත්‍ර වීම තමයි සත්‍ය අවබෝධය කියලා කියන්නේ. එහෙම නැතුව මොකක් හරි සංකල්පක හිර වෙලා මේ වෙන්න එපා. තේරුණාද? සංකල්පක හිර වෙලා කටයුතු කරන්න එපා. බොරුවට අවබෝධය කියලා දේවල් ලේබල් ගහගන්න යන්නත් එපා. අවබෝධය කියන්නේ ආලෝකයක්. ආලෝකය කියන්නේ වැඩි දියුණු වෙන්න ඕන එකක්. එයා මේ ලෝකයේ අත්ූපනායක ධර්ම මුල් කරගෙන ජීවත් වෙන කෙනෙක්. ශික්ෂාපද එකක් දෙකක් තුනක් හතරක් පහක් නෙමේ, කෝටියක් සංවර සීලය කියන්නේ ඒකට. තමන් උපමා කරගෙන යමෙක් ජීවත් වෙනවා නම් එතන කෝටියක් සංවර සීලය තියෙනවා. මොකද රාහතුන්ගේ පැවැත්ම තියෙන්නේ අත්ූපනායක ධර්ම මත, ශික්ෂණය මත. ඒක ඇත්ත නේද? තමන් ලබන්න අකමැති දෙයක් තමන් අනිත් කෙනෙකුට ඇති කරන්නේ නැත්නම්, පීඩනයක් ඇති කරන්නේ නැත්නම්, හිංසනයක් වචනයෙන් ඇති කරන්නේ නැත්නම්, ක්‍රියාවෙන් ඇති කරන්නේ නැත්නම් නේද? ඒක අත්ූපනායක ධර්ම. ඒ වුණාට ඉතින් අනුන්ගේ පීඩන හරවල යවන්න නම් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. තමන්ට පලිහක් පාවිච්චි කරන්න පුළුවන්. කඩුවක් පාවිච්චි කරේ නැති වුණාට නේ. පලිහ කියලා කියන්නේ ගහනේ වල්ලන එකට, කඩුව කියන්නේ අනිතර ගහන එකට. ඒ නිසා ආර්ය ශ්‍රාවකයෝ කඩුවක් පාවිච්චි කරන්නේ පලිහක් පාවිච්චි කරනවා. පළිය සාධාරණයි. කඩුව හිංසනිකයිනේ. ඉතින් අර ලෝකෝත්තර ඥාන ඒ සංඥා ඒ ලක්ෂණ ඔබ තුල පහළ වෙනවා නම් ඔබ භාග්‍යවන්තයි. ඉන්න පුළුවන්. බලමු අපි අනිත් අයටත් එහෙම ඉන්න පුළුවන්ද කියලා. කොහොමද අනිත් අයගේ තියෙන ප්‍රශ්න? කොහොමද தත්ත්වය? හැමෝම ලබා ගන්න. මොකද ඔබේ ජීවිතයේ ආරක්ෂාව ඔබ ලබා ගන්න මේ අපේ ධර්මයක් නෙමෙයි. ඔබ තේරුම් ගන්න ඔබේ ධර්මය. බුදුහාමුදුරන්ගේ ධර්මයවත් ඒක ආනන්දහාමුදුරන්ගේ ධර්මයක් නෙවෙයි. ඔබ තේරුම් ගන්න ඔබේ ධර්මය. ඔබේ ජීවිතයේ ඔබටම හඳුන්වා දීමයි මේ මෙතන කරන්නේ. අපේ දහමක් නෑ, මගේ දහමක් එහෙම එකක් නෑ. ඔබේ ධර්මය ඔබටම කියා දෙනවා. ඔබගේ එන පාඩම් පොත ඔබටම කියවලා දෙන ගුරුවරයා එච්චරයි. ඔබේ ධර්මය ඔබ හඳුනාගෙන තියෙනවා නම් එච්චරයි. ඔබ කවුද කියලා හඳුනාගත්තද? ඔබ කවුද? හැමෝම උත්තරයක් දෙන්න බා. මේ කතා නගරපාවේ උත්තරයක් දෙන්න. ඔබ කවුද? උත්තරයක් දෙන්න. ඔබ කවුද? ඔව්. ස්වභාව දහම. තව ඔබ කවුද? තව උත්තර දෙන්න. හැමෝම දෙන්න. හිතලා කියන්න එපා. එන දේ කියන්න. මොන වුණත් කමන්නේ. කුණාර්පයක් වුණත් කමන්නේ කියන්න. ආ මොනවත් කියලා જાතියක් නැහැ නේ. ඒක අපි ඒක හිතුවොත් නේ ඒ වෙන්නේ මේක නේද? ඔබ කවුද? ජීවියෙක්. අංක කිසියෙක් නොවේ. තව පිටපස්සේ ඉන්න අයත් කියන්නේ මොන මොනව හරි කියන්නේ. කාමන්නේ හරියන්නේත් අපිට, වැරදින්නේත් අපිට. කිසිම දෙයක් හරිත් නැහැ, කිසිම දෙයක් වැරදිත් නැහැ. කිසිම ගතියක් නැහැ. බලන්න ගතියක් නැති බණ අහන්නේ නැහැනේ. කිසිම ගතියක් නැහැ. ඈ ඊට පස්සේ අනිත් අම්මලා කියන්නේ මොන හරි. ඔබ කවුද? මම ඇතුලින් ඕන කියලාවත් නැගිටලා කියන්නේ. ඔබ කවුද? ඔබෙන් මහල බලන්නකෝ ඒක. ඔබ කවුද කියලා ඔබෙන් මහන්න. මම කවුද? එතකොට එන උත්තරේ මොකද්ද? සමහර අයට එනවා මම ආච්චි කෙනෙක් නේ. මම ආච්චි කෙනෙක්. මම ගැහැණියක්. මම පිරිමියෙක්. මම ළමයෙක් කියලා තැගීමක් එනවා. මෙලින් වහන්සේ කෙනෙක් කියලා. එහෙම හිතෙනවා. ඔබ කවුද කියලා ඇහුවාම එහෙම. සක්කාය කියන ස්වરૂපය තමා ළඟ තියෙනවාද? ඒක තියෙන පිනතුනේ රූපය, වේදනා, සංඥා, සංකාර, විඥාන ඔස්සේ ඒක වැඩ කරන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔස්සේ ඒක වැඩ කරන්නේ. මනෝමය කර්ම ඔස්සේ වැඩ කරන්නේ ඒක. සක්කාය කියන ස්වરૂපේ තේරෙනවද? සක්කාය, සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය. මං අහන්නේ අනුන්ගේ සක්කාය දිට්ඨියද තමන්ගේ සක්කාය දිට්ඨියද එතෙන්දි දැනුනේ? ඔව්, මෙතන බලා ගන්න ඕන තමන්ගේ සක්කාය ස්වરૂපය වෙන්න ඕන. මං හිතන්නේ කියන්නේ තමන්ගේ සක්කාය ස්වરૂපය තමයි තමන්ට දැනෙන්න ඕන. අනිත් කෙනාගේ සක්කාය ස්වરૂපයක් තියෙනවා. ඔව්, ඒක එක එක විදියට ඒක නික්මිලා යනවා. ඔව්, ඒක තමයි මනෝමය ජීවය. මනෝමය ජීවයක් ඇති කරලා එතන තියෙනවා. මනෝමය ජීවයක් එතන තියෙනවා, සක්කාය දිට්ඨිය. ඒ එතන ඇත්ත වශයෙන්ම ඒක ඉලෙක්ට්‍රික් බලයක්, ශක්තියක් වගේ. දැන් ඔය අපි කායික ස්වභාවය දිහා වුණත් බලනකොට මේ අපිට ඇහෙනවා කියන එක විද්‍යාඥයෝ පරීක්ෂණය කරලා පෙන්නලා තියෙනවා. වින්නතුනි මාර පුදුම ක්‍රියාවලියක ප්‍රතිඵලයක් තමයි මේ ඇසෙනවා කියන්නේ අපිට. මෙතන මේ කම්බරේට මේක ඇහිලා ඒක පොඩි චලනයක් වෙලා ඊට පස්සේ බොහෝම අර කෙඳි සහිත අතර පොඩි ඉලෙක්ට්‍රොනික පද්ධතියක් වැඩ කරලා ඒක මොලේ සංඥාවලේ තැන්වලට ගිහිල්ලා මෙහෙම ෂණිකෝ මේක එනවා කියලා කියන්නේ මේ ඉන්ද්‍රිය සම්පත්තිය ලැබීම බොහොම දුර්ලභයි කියන්නේ ඕක. අපි ඉතින් ගණන් ගන්නවත් නැහැ, හරි ලේසියෙන් ඇහෙනවනේ මොලේ මොන තරම් ක්‍රියාවලියක් කරනවද. ඒ වගේම පින්නතුන්ට මේ ලෝකෝත්තර ධර්මයක්, සංඥා ඉක්මවන ධර්මයක් දේශනා කරනවා කියලා කියන්නේ පින්නතුනි ඒක මෙහින් අරගෙන ඉවර වෙලා ප්‍රාතිහාරාත්මක වචන ධාරාවක් අරගෙන මේ වචන වලින් කිසිවකට වචනය තුල දෘෂ්ටිය ගොඩනැගෙන්නේ නැති වෙන විදියට දේශනා කරනවා කියන්නේ පින්නතුනි හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. වචන තුල සංකල්ප ගොඩනගද්දි, වචන තුල දෘෂ්ටි ගොඩනගද්දි, වචන තුල අන්ත ගොඩනගද්දි, වචන තුල ආගම් දර්ශන අන්තවාදී දේවල් ගොඩනගද්දි වචන වලින්ම අන්තයන් වලින් නිදහස් කරනවා, දෘෂ්ටිංගෙන් නිදහස් කරනවා, සංකල්ප වලින් නිදහස් කරනවා. ඔබව පින්නතුනේ මේ ශරීරයේ හැම දෙයක්ම මේ නහර ඔස්සේම නෙමෙයි හැම දෙයක්ම වැඩ කරන්නේ. කරන්ට් එකක් ඔස්සේ, විදුලි විද්‍යුත් බලයන් ඔස්සේ. ආපච්චියෝ නහර එක ලේක වැඩ කරන්න ගියා නම් කකුල ඇල්ලන තුවාලේ මොලේට යන්න වරුවක් විතර යනවා නේද? කකුල යන කට්ට මොලේට යන්න දැහැින්න වෙලා යනවා. එහෙම නෑ, යන්න නෑ නේ. එක වර එක මොහොතකම ශරිකෝ ලැබෙන්නේ එකයි. දැන් ඔයත්තගේ ගෙවල් වලට එන මේ ටෙලිෆෝන් වයරුත් වල තියෙන්නේ මොනවද? කම්බි නෙමෙයි. මොනවද ඔය ෆයිබර් කේබල් කියලා දැන් ඇදගෙන යන එකේ තියෙන්නේ? කම්බි නෙමෙයි තියෙන්නේ. දැකලා තියෙනවද ඒක? ඒක තියෙන්නේ ආලෝකයේ යන්නේ. දැන් ගනුදෙනු කරන්නේ ආලෝකයේ. ෆයිබර් තාක්ෂණය කියලා එක ඇවිල්ලා තියෙන ස්පීඩ් එකත් එක්ක ඇවිල්ලා තියෙන එක එක වයර් එකක් නෑ. ලේසර් එකක් යන්නේ එහෙම ඇල්ලුවාම ආලෝකයක් බිත්තියට වදින්නේ. ඒක ඇතුලෙත් වයර් එකක් නෑ. ඒකේ තියෙන්නේ ආලෝකය යන්නේ. ආලෝකය හරහා තමයි අපේ වචන ගමන් කරන්නේ, එන්නේ යන්නේ ඔක්කොම සිද්ධ වෙන්නේ. ඉතින් අර ඒ ආලෝක තරංග ඔස්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ නමකුත් ඔය සහස්ත්‍රික ලෝකයන්ට පවා ඈතට ඇහෙන ධර්ම දේශනා කරනවා කියන්නේ ඒක. ඒ ආලෝකය තරංගයේ ඔස්සේ යනවා. ආලෝකයේ ඔස්සේ සංනිවේදනය කරන්න පුළුවන්. ඔව් 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 තරංගයක් ඉතින් තරංගයකින්ම තමයි අඳුනගන්නේ. තවත් විද්‍යුත් බලයක් විද්‍යුත් බලයකින්ම අඳුන ගන්නවා. ඔව් එයා බාර ගන්න නැතුව ඉන්නෝනේ. එයා බාර ගන්න නැතුව ඉන්නෝ ඒක. අපිටත් කරදර වුණාම රිසිවරේ ගලවලා දාන්නේ නෑ. දුරගතනේ ගලවලා දාන්නේ. වේගනාද වෙන ඉවරයක් නෑ කියලා ඉවරලා ගලවලා දානවා. බණක් එහෙම කියන වෙලාවට අපි ගලවලා දානවා. වැඩක් තියෙනවා ගලවලා දානවා. ඒ වගේ තමයි. ඉතින් ඔබ තවදුරටත් ඉන්න කැමති, මම වෙලාද ඉන්න කැමති, මම නොවීද ඉන්න කැමති? තමන්ගේ ආධ්‍යාත්මය තුළින් අහන්න, මම නොවී ඉන්න එකට උත්සාහවත් වෙන්න එකට කියන අමඤ්ඤමානෝ. මමත් වෙන්නේ නිදහස් වීමේ මාවත. මම වෙලා හිටියොත් ඔබට මම හැටියටම දුක් විඳින්න, වේදනා විඳින්න, සංවේග විඳින්න සිද්ධ වෙයි. මම නොවීම පුරුදු කරගත්තොත්, මගෙන් සම්පූර්ණයෙන්ම ඔබ ගැලවුනොත්, මමත් වෙන්නේ නිදහස් වුනොත්, ආන්න ඔබට හැකියාව ලැබෙනවා දරුණුවට ස්පර්ශ වීම වලක්වලා. ඊට පස්සේ මෘදුව ඒවා ලබා ගන්නට පුළුවන් මට්ටමට ඇවිල්ලා, අවශ්‍ය නම් නොගෙන ඉන්නව, අවශ්‍ය නම් ගන්නව. තේනද? ආරි භූමියටපත් උනා කියලා කියන්නේ නොගෙනම ඉන්නවා කියලා එක නෙමෙයි, අවශ්‍ය නම් ගන්නව, අවශ්‍ය නම් නොගෙන ඉන්නව. පුදුන් භාවය කියන්නේ අවශ්‍ය නම් නොගෙන ඉන්න බෑ, එයාට ගන්නම වෙනවා. තේනද? අන්න ඒකයි වැඩේ. උපාදානය තදගතිය අඩු වෙනවා කියලා කියන්න පුළුවන්. උපාදානය අඩු වෙනවා කියලා කියන්න පුළුවන්. ග්‍රහණය වීම අඩු වෙනවා කියලා කියන්න පුළුවන්. මෘදු භාවය ඇති වෙනවා, අනතිමානිය ඇති වෙනවා. දර්ශනේ ඍජු භාවය, නිවැරදි භාවය ඇති වෙනවා. නිවැරදි දැකීම හෙවත් සම්මා දිට්ඨිය ඇති වෙනවා. සම්මා සංකප්පය ඇති වෙනවා. ඉතින් ඒ අනුව ගිහිල්ලා කෙලවර සම්මා සතිය, සම්මා සමාධිය ඇති වෙනවා. ඉතින් අපේ ආයතනයේ නම සම්මා සමාධි. සම්මා සමාධි ආයතනය. සම්මා සමාධි මොනවද තියෙන්නේ? සම්මා සමාධිය කිසිම අරමුණක බැඳිලා නැහැ පින්නතුනේ. තේනන්නේ? සම්මා සමාධිය කිසිම අරමුණක බැඳිලා නැහැ. 31 තලයේම බැඳිලා නැහැ. මිත්‍යා සමාධිය නම් එක එක තැන්වල බැඳිලා තියෙන්නේ. දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල බැඳිලා තියෙන්නේ. සම්මා සමාධිය බැඳිලා නැහැ. කොහෙවත් බැඳිලා නැහැ. බැඳීම් දුකක් කියලා තේරුම් කරගන්නවා. තේරුම් අරගෙන බැඳීම් වලින් තොරව වාසය කිරීමට අමඤ්ඤමානී ගතිය පුරුදු කරනවා. භාවිතා බහුලීකත කරනවා. ඔබ කිසිම තැනක බැඳිලා නැත්නම් ඔබ නිදහස් කෙනෙක්. එක එක දේවල් දීලා බලන්න, බැඳිලාද කියලා, ඉඩම කඩමට බැඳිලාද, රස්සාවට බැඳිලාද, ස්වාමියාට හෝ භාර්යාවට බැඳිලාද, දුව දරුවන්ට මේ සංඥාව බරපතල විදියට බැඳිලාද, තමන්ගේ උගත් නොඋගත්කම් වලට බැඳිලාද, මිල මුදල් වලට තදින් බැඳිලාද, තමන්ගේ ආකල්ප දෘෂ්ටි වලට බැඳිලාද, තමන්ගේ ආගම දහම කියලා ඒවට දික්ටිගතව බැඳිලාද, සම්ප්‍රදායට බොනොට වඩා බැඳිලාද, ප්‍රകൃතියට බැඳිලාද, විකෘතියට බැඳිලාද, හොඳ දෙයට බැඳිලාද, නරක දෙයට බැඳිලාද, ඔක්කොටම නෑ 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 කියන උත්තර එනවා නම් හොඳයි. يعني දහස්නේ හොඳ දෙයට උනත් වැඩි බැඳෙන්න එපා. එතකොට යා නරක වෙනවා ඒ බැඳීම නිසාම. දැන් මේ ලෝකේ මේ හැම විප්ලවයක්ම කරන්නේ හොඳ දෙයක් කියලා හිතාගෙනනේ. නමුත් රටට වෙන්නේ විනාශේ. මිනිස්සු හොඳ දේවල් කියලා හිතලානේ කරන්නේ වැඩ. නමුත් වෙන්නේ නරක දේවල්. ඒ නිසා හොඳ දෙයට උනත් වැඩි බැඳෙන්න එපා. පන්සලට වුණත් වැඩිය බැඳුනොත් එහෙම වේදනාවටපත් වෙන්න පුළුවන්. හදන චෛත්‍යයට ගන්ටාර කුළුණට හරි බැඳුනොත් ඒකත් පීඩාවක් වෙන්න පුළුවන්. දානෙට හරි බැඳුනොත් ඒකත් පීඩාවක් වෙන්න පුළුවන්. බුදු පහන පත්තු කරන එකට වුණත් ඕනෝට වඩා බැඳුනොත් එහෙම එයාට පහන පත්තු කරගන්න බැරි වෙච්ච දවසට එයා පීඩාවට ලක් වෙනවා. වේදනාවටපත් වෙනවා. ඒක උනත් ඒකට උනත් වැඩි බැඳෙන්න එපා. මේ හැම දෙයක්ම අපි සංඥාව බඳව ගන්න දෙයක් නේ. එතකොට සක්කාය ස්වરૂපයට මේ ශරීරයට බැඳිලාද ඉන්නේ? ඉඳුරන්ට බැඳිලාද ඉන්නේ? ඔබට උත්තරේ නෑ කියන මට්ටමට හදා ගන්න ඕනේ යථා අවබෝධයෙන්ම යුක්තව. කොහොමද ආදීනවේ බලමින්? ආදීනවේ බැලුවාම මේ ශරීරයට බැඳෙන්න පුළුවන්ද? ඈ ආදීනවේ බැලුවාම මේ ජීවිතයට බැඳෙන්න පුළුවන්ද? ආදීනවේ බැලුවාම 2050 60 70 ඇතුළේ මේ ඉන්න ඔක්කොම සෙට් එක මේ ලෝකේ නෑ. මේ ඉන්න ඔක්කොම සෙට් එක නෑ. ඉතින් ඒ සෙට් එකට මාත් අයිති වෙනවා. ඉතින් මොන දෘෂ්ටි දානේ මොනවද අපිට බෙදා ගන්න තියෙන්නේ? මොන තර්කද? සැහැල්ලුවෙන් ඉන්න, සතරෙන් ඉන්න, ජීවිත අවබෝධය කරන්න, සියල්ල අත්හරින්න. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.